2019 වසරේ පළවෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. ලෝකයෙන් එතෙරට එහෙම නැත්නම් අපි මේ භාවනා වැඩසටහන ලෝකෝත්තරත්වයේ පිනිස ලෝකයෙන් එතෙරට එහෙම බලාපොරොත්තුෙන් තමයි මේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ අපේ පින්වතුන්. ඇයි අපිට මේ ලෝකේ නතර වෙන්න හිතිලා තියෙන්නේ? ලෝකේ දුකයි. ලෝකේ සත්‍යයක් නැහැ. ලෝකේ තියෙන්නේ මහා මායාවක්. මායාවක් බැවින් දුක් සහිත බැවින්ම ලෝකය දුක මතම පිහිටා තිබෙන බැවින් අපි තීරණය කළා ලෝකෙන් එතෙරවන්න, ලෝකෝත්තරවන්න. අපි භාග්‍යවන්තයි, වාසනාවන්තයි, ලෝකයෙන් එතරවන්න මගක් මේ භවයේදී අපිට අසන්න ලැබීම. ඒ පණිවිඩය හැම කෙනෙකුටම ලබා දෙන්න, ඒ පණිවිඩය හැම කෙනෙක් තුළම අවබෝධය පිණිස කටයුතු කරන්නට දානය කරන්න ඔබේ වගකීම, ඔබේ යුතුකම. ඔබ ධර්ම දානයෙන් සංග්‍රහ කරන කෙනෙක් නම් කෙනෙකුට ඔබ ලෝකයේ තියෙන වටිනාම දෙයින් සංග්‍රහ කරන කෙනා වෙනවා. එනිසා ධර්මයට පැමිණි නැති අය ධර්මෙහි පමුණු වීම තමයි ඔබේ වගකීම. එනිසා අපේ ධර්ම මාර්ගය අනුදවිය තම ඥාතීන්ට, හිතමිත්‍රාදීන්ට, හිතවතුන්ට දෙන්නේ අයිසින් කේක් බිස්කට් නෙමෙයි, සද්ධර්මය. ඇයි එහෙම කියන්නේ? අර රොඩු ගොඩවල්, කුණු ගොඩවල් ගිහිලා කවල ලෙඩ කරනවට වැඩිය මිනිස්සෙක් සදාතනික සුවපත් කරවන ධර්මයේ දීම වැදගත් නොවේද? වැදගත්. මං දවසක් හිඟන්නේ කුටත් ඔය වැඩේ කරා. දිගට දිගට මේ හිඟන්න එනවා. දවසක් මං කිව්වා මේ එනවා කියලා, අඬ ගහගෙන ගිහිල්ලා මේ ධර්මයේ කිව්ව පෑයක්. මේ හිඟන්න කිව්වා ස්වාමීනි, ඔබ වහන්සේ දුන්නු හැම දෙයක්ම සතියෙන් දෙකෙන් ජීර්ණේ වෙලා ගියා මීට කලින්. ඒත් ඔබ වහන්සේ අද දීපු දේ කවදාවත් එහෙම ජීර්ණේ වෙලා අවසන් වෙලා යන්නේ නැහැ. ඒක හැමදාම තියෙනවා කිව්වා. මං කිව්වා මම අද දෙන්න මේ දාහණය පරිත්‍යාගේ ඕක තමයි. ඕකත් තරම් යන්න කිව්වා, වෙන මොකුත් දෙන්නේ නැහැ කිව්වා. මම සන්තෝෂයෙන් ගියා. ඒ හිඟන්නේ කොට දැනෙච්ච දේ. එතකොට ඔබේ ඥාතියෙකුට, හිතමිත්‍රයෙකුට කොහොම දැනේද නේද? එනිසා ඒ ඇත්තෝ ධර්මයට යොමු කරන්න, දැන් ධර්මයට යොමු වෙච්ච අය මෙතන ඉන්නෝ. යොමු කරපු කෙනාට මහත්සේ පින් දෙනවා. අපිට මේ අක්ක නිසා, මේ මල්ලි නිසා, අයිය නිසා දහම් මගට එන්න ලැබුණා කියලා පින් දෙනවා. ඒක තමන්ට ලැබෙන භාග්‍යයක් නෙමේද? සතුටට කාරණයක් නෙමේද? සතුටට කාරණයක්. සදහම් මගට යොමු කරන්න කෙනෙක් හරි අමාරුයි පින්නතුනේ. මතකයි අනේ පිටිසුටුතුමා තමන්ගේ මොනපුරෙක් යොමු කරන්නේ කාවණුවක් දෙන්නම් කියලා. බුදුහාමුදුරන්ගේ බණ අහන්න කියන්නේ කාවණුවක් දෙන්නම් කියලා. නමුත් අවසානේ කාවණුව එපා කියලා කියනවා. නමුත් මුලින්දී යොමු කරේ එහෙමයි. ඉතින් මේ පින්නතුනොත් බොහොම අහම්බෙන් අහම්බෙන් මොකද්ද මේ කියන්නේ කියලා බලන්න, හොම්බ දාලා බලන්න ඇවිල්ලා පස්සේ රසින්දා දිගට නතර වෙච්ච අය. එනිසා තමනුත් ඒ ධර්ම මාර්ගයේ වැඩමින් අන් අයටත් ඒ ධර්ම මාර්ගෙහි එහි යොමු කිරීම ඔබට තව තවත් ධර්ම අවබෝධය ඇති කර ගැනීමට ශක්තියක් වෙන, ආශිර්වාදයක් වෙන කාරණයක් බවට පත් වෙනවා. මේ දක්වා ඔබ දියුණු කරගත්ත මනස මේ මොහොතේ අවදි කරගන්න. ධර්මය මෙනෙහි කරනවා කියන්නේ අන්න ඒක. ඒ ගුණයට, ඒ සමාධියට, ඒ ඥාණයට සමවදින්න. ඔබ මේ දක්වා ඇති කරගත්ත ඥාණයට, ධර්මයට ඔබ සමවදින්න. දහම් සුවය ලැබමින් වාසය කරන්න. හොඳයි සාදු. තමන්ගේ දහම් ගැටලු සාකච්ඡාවට බඳුන් කරගන්න කැමති කෙනෙක් ඉන්නෝ නම් ඉස්සරහට ඇවිල්ලා යොමු වෙන්න, තමන් සාකච්ඡා කරන්න. බොහොම වැදගත් ඒක. කාට දෙන්න ඕන ඉස්සරහට? පුටුවක් ගෙනල්ලා තියන්න මෙතනින් කවුරු හරි. එක පුටුවක් මෙතනින් ගෙනල්ලා තියන්න ඉස්සරහට. කවුද හොට් සීට් එකට එන්න කැමති? මං අඬ ගහන්නද කෙනෙකුට කාට හරි? බලමු සුදුසුකම් ඇතුව කවුද ඉන්නේ කියලා. ඔන්න පිටිපස්සේ ඉන්න ඔය දුවා ඉන්න ඔය කලිසම ඇඳලා ඉන්න කෙනා. ඔව් කලිසම ඇඳලා කලිස එහා පැත්තේ ඉන්න කෙනා අන්නාරේ. කොහොමද ධර්මය දැනෙන්නේ? කොහොමද ධර්මයේ තියෙන ගැටලු මොකද තත්ත්වය?
වෙලාවකට එක දිගට වගේ මේ ධර්මය අහනවා. එතකොට එකපාරක් තේරුණේ නැති වුණාම ආපහු එකම වීඩියෝ එක මම ආපහු
අහනවා. දැන් මොන හරි හිතේ තියෙනවද යම් තත්ත්වයක්? මොකද්ද?
එහෙම විශේෂ නැහැ හැමදෙරේ. එවනට සමහර වෙලාවට ජීවිතේ ප්‍රශ්නයක ආදේශ කරන්න උත්සාහ කරනවා.
ධර්මය
කියන්නේ අතරීම කියන එක.
දැන් අපිට දුකයි කියලා යමක් දැනෙන දේ අපි කල යුත්තේ කුමක්ද? දුකයි කියලා දැනෙන දේ අපි ඒක තව තව අල්ලගන්න නෙමෙයි තියෙන්නේ, අතහරින්න ඕන. ඒක අපේ ඇඟේ තියෙන ස්වභාවයක්නේ. දැන් රසය කියලා යමක් අතට දැනුනොත් අපි ඒක අතහරිනවා නේ. වේදනාවක් කියලා දැනුනොත් අපි අතහරිනවා. ඒක විඳිනා වගේ සතෙක් කනවා වගේ දැනුනොත් එහෙම අපි අතහරිනවා. එකකින් අදහස් වෙන්නේ දුකයි කියලා තේරුනොත් අපි එතනින් ඉවත් වෙනවා. එතකොට අපි ආධ්‍යාත්මිකවත් ඒකයි. අපිට දුකයි කියලා තේරෙන දේ අපි අල්ලගන්න හොඳ නෑ. දැන් දිවට අමිහිරි කියලා දැනුනොත් එහෙම කටට අරගත්ත දේ වුණත් ආයි අපි එළියට දානවා ඒක. ඒක අපේ ඇඟේ තියෙන ස්වභාවය. ඇඟේ ස්වභාවයක් තියෙනවා දුකයි කියලා තියෙන දේ, පීඩාවයි කියලා තියෙන දේ එළියට ඉවත් කරන ස්වභාවයක් තියෙනවා. ඊළඟට අපි බඩට දාගත්ත හිතමුකෝ. බඩටත් ජීර්ණේ වෙන්නේ නැති වුණොත් එහෙම යා මොකද කරන්නේ? එයත් ඒක එළියට දානවා. එම ස්වභාවයක් තියෙනවා. එහෙනම් අපි ඒක අපි මේ ස්වභාවයක් අපි අවදි කරගන්නේ. ඇයි අපිට දුකයි දුකයි කියලා තියෙන දේවල් ඇයි අපි අල්ලන්නේ ඉන්නේ? දුකයි දුකයි කියලා දැනන දේ අපි ඉවත් කරන්න ඕන. දැන් අපේ හිත අපිට දුක් දෙනවා නම් අපි මොකද කරන්න ඕන? හිතත් එළියට දාන්න ඕන. හිතෙනුත් අයින් වෙන්න ඕන. හිත අතහැරලා දාන්න ඕන. මගේද හිත? මමද හිත? හිත මගේද? තා කෙනෙක් හිතනවද තමන්ගේ හිත තමන්ට කවදා හෝ සහනයක් දෙයි කියලා? කවදාවත් දෙන්නේ නැහැ. ඔය හිත දෙන්නේ දුක් විතරයි. ඔය හිත දන්නේ දුක් දෙන්න විතරයි. දුක් හදන්න විතරයි. දුක් නිෂ්පාදනය කරන්න විතරයි ඔය හිත දන්නේ. ඒ නිසා හිත ආශ්‍රය කරන එකේ තේරුමක් නැහැ. හිත ආශ්‍රය කරනවා කියලා කියන්නේ පාප මිත්‍රයෙක් ආශ්‍රය කරනවා වගේ වැඩක්. පාප මිත්‍රයෙක් ආශ්‍රය කරොත් එයා දෙන්නෙම අපිට ප්‍රශ්න විතරයි, උදව් නැහැ. දෙන්නෙම අලාභ විතරයි අපිට උදව් නැහැ. අන්න ඒක නිසා අපි කියනවා එයාට පාප මිත්‍රයා කියලා. එතකොට සිත ආශ්‍රය කළොත් දෙන්නෙම අපිට දුකමයි, දෙන්නේ අපිට අලාභයමයි. ඒ නිසා සිත අතහරින්න ඕන. සිත වේදනාකාරී කියලා තේරෙනවනේ. තුවාලයක් වගේ. හිත තුවාලයක් වගේ එකක්. තුවාලේ පරිස්සම් කරනවා තමයි. හැබැයි තුවාලේ තියාගන්න නෙමෙයි තුවාලේ පරිස්සම් කරන්නේ. තුවාලෙ ඉක්මනින් හොඳ කරලා ඉවත් කරන්න තමයි තුවාලේ පරිස්සම් කරන්නේ. ඒ නිසා මේ ආර්ය මඟ ගමන් කරන උතුමෝ කල්පනා කරනවා මේ තුවාලයක් වගේ හැදෙන්න සලකනවා. තුවාලයක් අත්හරින්න ඕන. කොහොමද අත්හරින්නේ අපි? යාළුවෙක් අත්හරින හැටි තමයි කියලා දෙන්න පුළුවන්. යාළුවෙක් අත්හරින, යාළුවෙක් අත්හරින අපි නැවත නැවත භජනය කරන එක, නැවත නැවත කෝල් කරන එක, නැවත නැවත හම් වෙන්න යන එක, නැවත නැවත දුක සැප බලන එක, නැවත නැවත උදව් කරන්න යන එක, නැවත නැවත උදව් ගන්න යන එක ආදී වශයෙන් අපි නතර කරනවා. ඒක තමයි අපි ආශ්‍රය නතර කරනවා කියලා කියන්නේ. හිතනොත් ඕකමයි. සිතට එක එක වේදනා දෙනවා. හිත පිනවන්න යන එක. ඒ කියන්නේ ආලෝකයෙන් උදව් ගන්න යනවා. හිතෙන් එක එක වැඩ බලාපොරොත්තු වෙන එක. ඒ ආලෝකයෙන් උදව් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉවත් කරනවා. නැවත නැවත හිත ආශ්‍රය කරන්න යන්නේ නැහැ. ඒක අත්හැරලා දානවා. ඉවත් කරලා දානවා. ඉතින් ඒක තමයි ඔය පංච උපාදානස්කන්ධය කියලා පෙන්වන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් පෙන්වන්නේ ඒවා. නැවත 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 මේ සංඥා කෙරෙහි එළඹ ගැනීමක් කරන්න යන්නේ නැහැ. ඉතින් මේක හරි අමාරුයි ලෝකේ තේරුම් ගත්තේ නැත්තම්. දැන් යාළුවෙක් අත්හරින්න අමාරුයි, යාළුවා අපිට තේරුම් ගත්තේ නැත්තම්. ඇයි දැන් අපි අම්මා හරි කවුරු හරි කෙනෙක් කියනවා අපිට ওই යාළුවා අත්හරින්නේ කියලා. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි ඇයි ඒ යාළුවා අත්හරින්නේ? ඊට පස්සේ අම්මලා නම් කියන්න පුළුවන් ඒ වැඩක් නැහැ, පඬිතකම් අත්හැරලා දානවා, ආව කතා කරන්න එපා කියලා. නමුත් ඇත්තට මේකේ හොඳ තමයි ඒ දන්න කෙනා විසින් නොදන්න කෙනාට කියලා දෙන්න ඕන. ඒකට හේතු, යාළුවා අත්හරින්නට සුදුසු හේතු. එතකොට අපි හේතු දැනගන්න ඕන. එකක් අපි ලැබපු අත්දැකීම් වලින් අපි හේතු සාදා ගන්න ඕන. ඇත්ත නේද? මේ වගේ ගුණ මේ යාළුවා ළඟ තිබ්බ තමයි. මම එච්චර ඒක ගණන් ගත්තේ නැති වුණාට දැන් ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනේ ඒක. එතකොට හිතේ ස්වභාවය මොකද්ද? මෙතෙක් කාලයක් අපි ආශ්‍රය කරා හිත. හිතත් එක පැවතුණා. හිතේ ස්වභාව ලක්ෂණ කීපයක් කියන්න බලන්න. ඔබ ජීවිතය තුළ අත්දකපු හිතේ ස්වභාවය, හැසිරීම රටාව පිළිබඳව.
එකම දේ වෙලාවකට සැපයි කියලා අපි හිතනවා. ඒ වගේම එක වෙලාවකට
ඒක දුකයි. ඔව්, එකම දේ වෙලාවකට සැපයි කියලා හිතනවා. ඒ දේම වෙලාවකදී
දුකයි
කියලා හිතනවා. එක එක හිතේ ලක්ෂණයක්. ඔව්. තව එකම දෙයක් පවතින්නේ නැති ස්වභාවය. මේ දැන් ටික වෙලාවක් සතුට පවතිනවා, ආයි දුක පවතිනවා, ආයි කලකිරීම පවතිනවා, ආයි සතුට පවතිනවා, ආයි වෙලාවක බය පවතිනවා. එක එක වෙලාවල් වලදී වෙනස් වෙන ස්වභාවයක්. ඒකත් අහස වගේ, කාල ගුණය වගේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වෙනස් වෙන ස්වභාවය අල්ලගත්ත කෙනා පුදුම දුකක් විඳිනවා. දැන් අපි කැමැති පරිදි අපේ හිත පාලනය කරන්න උත්සාහ කළාට අපිට කවදාවත් කැමැති පරිදි පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නෝ වගේ අපි අර සිතෙහි 16ක් බවට පත් වෙලා, තණ්හාවේ 16ක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කරන්න තියෙන්නේ මේ සිත තේරුම් අරගෙන මේ දාසකමෙන් නිදහස් වෙලා, මේ සිතෙන් ඉවත් වෙලා, මේ ඇසුරෙන් ඉවත් වෙලා, සිතෙන් නිදහස් වෙලා වාසය කිරීමේ මාවතක් සොයන්නට ඕන. සිය පවත්තන්න ඕන. එතකොට අපි හිතනවාද අපි තුළම මේ නිවන ඇති කියලා? කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් මේ තමා තුළම නිවන ඇති කියලා. අපි ඒ නිසා හොයන්නේ මේ මල්ල ඇතුළෙන්ම නිවන තෝරගන්න. එහෙමනේ මේ අපි සීල සාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම අපි මේ ශරීරයේ හිතමු මල්ලක් කියලා නේද? මල්ලක් කියලා හිතමුකෝ. මල්ලක් කියලා හිතලා ඒ මල්ල ඇතුලේ තියෙනවද නිවන? හොයන්නේ මල්ල ඇතුලේ නේද? ඒ මල් ඇතුලේ නිවන නැහැ. ඒක ඔබ ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක්. ප්‍රත්‍යක්ෂ වෙනකම් ওই මල් ඇතුලේ හොයාගත්ත හොහෙව්වත් කමක් නැහැ. ඇතුලින් කියලා දුන්නට මොක වෙනස් වෙන්නේ නැහනේ. ප්‍රත්‍යක්ෂ වෙනතුරුම තමන්ගේ මල් ඇතුලේ තමන් හොයන්න නිවන. දැන් මද මල් ඇතුලේ නැහැ කියලා. ওই මල් ඇතුලේ නැහැ. ඉතින් ওই මල් කොච්චර කාලයක්ද පවතින්නේ මේ මම මම කියන මල්? අවුරුදු 100කට උඩ මේකට යටත් අපි මේ මල්ල පවත්වාගෙන යන්නේ. එතකොට මල්ලේ සදාකාලික ඇලීමක් ඕනේ නැහැ. නමුත් අපිට මේ පෙන්වන්නේ නැහැ නේ එහෙම මේ මුළු ජීවිත සදාකාලික වගේ පෙන්වන්නේ. සදාකාලික වගේ පෙන්වන්නේ. නමුත් ඒක අපි නුවණින් තමයි මනසට ඒත්තු ගන්න ඕන. ඔබට මේක සදාකාලික බව නැහැ, මොහොතාවකාලික බව තිබෙන්නේ කියන කාරණය. මොහොතාවකාලික බවක් තියෙන්නේ. එහෙමනම් අපිට තියෙන ආසත්ත භාවල් අපි අඩු කරන්න ඕනේ. කියන්නේ මෙහෙම ආසත්ත භාවල් කියන්නේ අපි මේ ඉන්ද්‍රියන් මෙන්න මෙහෙම තදින් අල්ලගෙන ඉන්නවා. මෙහෙම හයියෙන් අල්ලගෙන ඉන්නවා. මේ මගේ ඇස කියලා මෙහෙම හයියෙන් අල්ල ගන්නවා. මේ මගේ මනස කියලා මෙහෙම තදින් අල්ලගෙන ඉන්නවා. ඉන්ද්‍රිය. දැන් වැඩි ඕනේ නැහැ නිකන් ලෝකෙන් බලන්නකෝ. සාමාන්‍ය මහත්තුරු නෝන කොච්චර තදින් අල්ලන් ඉන්නවද කියලා. නෝනල මහත්තුරු කොච්චර තදින් අල්ලගෙන ඉන්නවද කියලා. එහෙම බලන්න. ඊට පස්සේ සාමාන්‍ය අම්මා තාත්තා දරුවෝ කොච්චර තදින් මෙහෙම අල්ලගෙන ඉන්නවද කියලා බලන්න. ඒ වගේ දහස් ගුණයකින් වැඩි කරන්න තමන් තමන්ගේ ඉන්ද්‍රියන් අල්ලගෙන ඉන්න මට්ටම. කිව්වක තේරුණාද? ඈ අර අල්ලගෙන ඉන්නවා වගේ ඒ ගුණය 100යි නම් ඒ 100,000න් වැඩි කරා. අන්න ඒ තරම් තදින් අල්ලගෙන ඉන්නවා තමන්ගේ ඇස, තමන්ගේ කන, තමන්ගේ නාසය, තමන්ගේ දිව, තමන්ගේ ශරීරය. ඈ ඒ කොහොම එකතු වෙච්ච පස්මන් හන්දිය තමන්ගේ මන. පස්මන් හන්දිය කියලා කියන්නේ මම ඒකට. ඒ පස්මන් හන්දිය කියලා කියන්නේ ඕ ඉන්ද්‍රියන් පහම මුණ ගැහෙන තැන. එතෙන්ට අරගෙන තමයි ඕන දිහාවට බෙදිලා යන්න අපි ඕ බෙදා වෙන් කරගන්නේ. එතන තමයි දුක සැප වශයෙන් බෙදාගන්නේ. එතන තමයි තණ්හා මාන දිට්ටි වශයෙන් ඇලීම් ගැටීම් වශයෙන් බෙදාගන්නේ. පස්මන් හන්දිය. මේ පස්මන් හන්දිය බොහෝම තදින් අල්ල ගන්නවා. මොකද හේතුව අර ඉන්ද්‍රියන් හැම දෙයකටම වඩා හරි ප්‍රබලම වස්තුව තමයි සදායතන වලින් ප්‍රබලම ආයතනය මොකද්ද කියලා හෙවොත් මේ මන ආයතනය තමයි ප්‍රබලම ආයතනය. අපි කියන්නේ ප්‍රධාන ස්ථානේ, මූලස්ථානේ. මෙතන තමයි අපිට තියෙන මූලස්ථානේ. පාර්ලිමේන්තුව වගේ මෙතන තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. අය හිතත් හරියට පාර්ලිමේන්තුව වගේ කිව්වට කමක් නෑ නේද? ඉතින් නිකන් ඒ පාර්ලිමේන්තුවේ වගේ සද්දයක් නේද තියෙන්නේ? ඒක ඇතුළේ වගේ තර්කවාද විවාද තියෙනවා, සාධාරණ අසාධාරණ තියෙනවා, වැරදි යෝජනා තියෙනවා, වැරදි පනක් තියෙනවා, වැරදි විරෝධතා තියෙනවා, ඔක්කොම තියෙනවා. හිතත් හරියට පාර්ලිමේන්තුව වගේ කිව්වට කමක් නැහැ. හැබැයි ශ්‍රී ලංකාවේ කියලා වරහන් ඇතුළේ දාන්න ඕන. මොකද සමහර රටවල එහෙම පාර්ලිමේන්තුව එහෙම කලබෝලාල නැහැ. හරි බුද්ධිමත් ආකාරයේ ඥානාන්විතව ඒක ක්‍රියාත්මක වෙන්නේ. මේ සිතත් හරියට පාර්ලිමේන්තුව වගේ. එතකොට මේ සිත අපි මේ තදින් අල්ලා ගන්න ස්වභාවයෙන් වලකිනවා. එතකොට මේ තදින් අල්ලගන්න ස්වභාවය අඩු වෙන තරමට, අඩු වෙන තරමට, අත්හරින තරමට ඒ තුල තියෙන වේදනාව අපිට අඩු වෙනවා. මේ යකඩ රත් වෙච්ච සාත්‍යයක අපි ලෑල්ලක අත තියාගෙන තද කරගෙන ඉන්නකොට ඒකෙන් ඇති වෙන වේදනාව අඩු කරගන්න අපිට තියෙන එකම දේ තමයි ඒක බුරුල් කරන එක, අත්හරින එක. අත්හරින තරමට, ඒකෙන් ඈතට යන තරමට ඒක ඇති වෙන වේදනාව අපිට අඩු වෙලා යනවා, නැති වෙලා යනවා. නමුත් මේ කල්යාණ මිත්‍ර උපදේශයකින් සම්බුද්ධ වචනේම ඇවිල්ලා දේශනා අනුශාසනාවක් ලැබුණ නැති වුණොත් පුදුමයි කියලා කියන්නේ මේ අපේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය අධ්‍යාපනය තුල ස්වයන් අධ්‍යාපනයක් එක ඉන්ද්‍රිය අධ්‍යාපනය තුල එයා ඉගෙන ගන්නේ නැහැ අතහැරීම කියන එක. අතහැරීම කියන එක වෙනුවට ඉගෙන ගන්නේ වෙනස් වෙන්නත් එක අන්තයක් අතහැර තව අන්තයකට යන්නත් තමයි ඉන්ද්‍රිය අධ්‍යාපනය ඉගෙන ගන්න. ඒකනේ අපි කරන්නේ එක අන්තයක් අත්හරිනවා තව අන්තයකට යනවා. හැබැයි ඒ අන්තෙත් මනස තුලම. ආයි ඒ අන්තය අත්හරිනවා තව අන්තයකට යනවා. ඒත් මනස තුලමයි. ඒකක්වත් හරියන්නේ නැහැ. මේ අන්තයෙන් නිදහස් වෙන්නට බුදු පියාණන් වහන්සේ මඟ පෙන්නවා. මේ අන්තය අතහැරලා අපි තවත් අන්තයකට යා යුතු නෑ. එහෙම වුණොත් ඒකේ නිමක් වෙන්නේ නෑ. සදාකාලිකව අන්තවල වාසය කරනවා. අන්තයකින් නිදහස් වෙලා අන්තයකට නොයා යුතුයි. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නට නම් අපිට සමස්තය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. මේ අන්තයකින් අන්තයකට යෑම පිළිබඳව, දෘෂ්ටියකින් දෘෂ්ටියකට යෑම පිළිබඳව, සංකල්පයකින් සංකල්පයකට යෑම පිළිබඳව අපිට සමස්ත අවබෝධයක් තියෙන්න ඕන. සමස්ත අවබෝධය කියලා කියන්නේ සසර කොතනකවත් සැප නෑ, අන්තයක කොතනකවත් නිවනක් නෑ කියන අවබෝධය. ඒක තමා තුළින්ම හොඳට විමසුන් නුවණින්ම ඒක තේරුම් අරගන්න ඕන. තේරුම් ගත්තට පස්සේ ආට ඒක අත්හරින්න හරි ලේසි. ඔය වැඩිහිටියෝ ඒ මෙහෙ ඔය බයිස්කෝප් අරෝමයෝ පිළිම් බලන්න යන්නේ නැත්තේ ඇයි? ගෙවල් වලට වෙලා ඉන්නේ නැත්තේ ඇයි? පොඩි ළමයි කිව්වහම අපි අර කානිමල් එක යම් මේ බයිස්කෝප් එක බලන්න යන් කියලා කිව්වහම, චිත්‍රපටිය බලන්න යන් කිව්වහම යන්නේ නැත්තේ ඇයි? ඒ ඇත්තෝ අවබෝධයෙන්ම බයිස්කෝප් බලලා එපා වෙලා තියෙන්නේ, කානිවල් බලලා එපා වෙලා තියෙන්නේ. ඔය ඇත්තෝ ගිහිල්ලා එනවා, මං ඔය ගෙදරට වෙලා ඉන්නවා කියලා කියන්නේ ආසාවක් නෑ. අවබෝධයෙන්ම ආසාවක් නෑ, නුවණින්ම බලලා ආසාවක් නෑ. අපිට වුණත් එහෙම ආසාවක් නෑ. ඔච්චර සංගීත සම්දර්ශන දිනවයි කිව්වා, තහවල් නළුවා එනවයි කිව්වා, හවල් නිලිය එනවා, කවදාවත් අපිට හිතෙන්නේ නෑනේ ඕක බලන්න යන්න ඕන කියලා. ඇයි ඒ? අවබෝධයෙන්ම ඔය මිනිස්සුන්ගේ මානසික ප්‍රමාණයක් දන්න, ඔය මිනිස්සුන්ටත් ආතතියක් හැදුනම ඔයක් උත් එන්නේ අපි ළඟට තමයි මනස හදාගන්න කියලා. දැන් ලංකාවේ ඉන්න නළු නිලිය නම් එනවා ඇවිල්ලා මේ කතා කරන්නේත් අපිට. එතකොට උන්ගෙන් ලබා ගන්න තියෙන සතුට මොකද අපිට? ඈ, ඇති දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ වගේම සමහර අය අඳුරනෝ, ඒ වගේම පසුබිම් දන්නෝ. ඒ මිනිස්සු ගායන ගීතේවත්, ඒ මිනිස්සු රංගපාන චරිතේවත් ඒ දේ නැහැ. ඒ මිනිස්සු වෙනම දුකක් විඳින්න කියලා දන්නවා. ඉතින් ඒකෙන් සතුට වෙන්න අපිට තරම් දෙයක් නැහැ එච්චර. ඒක මොකද හේතුව? ඒක පුළුල්ව අවබෝධයක් තියෙන නිසා. මේ සිත පිළිබඳවත් අපි පුළුල්ව අවබෝධයක් ඇති කරගන්නට පස්සේ මේ සිත අතහැරීමෙන් පරිහරණය කිරීමට පුරුදු වෙනවා. පරිහරණය කිරීමෙන් ඉවත් වීම නෙමෙයි කරන්නේ, අතහැරීමෙන් පරිහරණය කිරීමට පුරුදු වෙනවා. ඇස අතහැරීමෙන් පරිහරණය කරනවා. කන, නාසය, දිව, ශරීරය ඇවතුම් පැවතුම් පරිහරණය කරන සිව්පස්ය, ඔය ඇත්ත සිව්පස්ය පරිහරණය කරනවානේ, අතහැරීමෙන් පරිහරණය කරනවා. ඇයි අතහැරීමෙන් පරිහරණය කරනකොට තියෙන වාසිය? අතහැරීමෙන් පරිහරණය කරන්න කියලා කියන්නේ මේ ලෝකයේ සැබෑ යථාර්ථය තමයි අපිට හම්බෙච්ච ඔප්පුව කොයිදාංශිය මේ තමයි අයිති නැති බව. මහා පොළොවෙන් අපිට සබාදහමෙන් දීපු ඔප්පුවේ සඳහන් වෙන්නේ ඔබට අහසින්ද පොළොවෙන්ද හතර වටින්ද අයිති නැත කියලා. එවනට ඔබ ඔප්පුවේ ලියාගත්තේ කොහොමද? අහසින්ද පොළොවෙන්ද එහි ඇති මේ ගස් රුක්ෂලතා ආදී සියලුම අයිතිය ඔබ සතුයි කියලා. මෙච්චර වට ප්‍රමාණයකින් මෙච්චර පර්චස් ප්‍රමාණයකින් ඔබට අයිති ඇත කියලා තමයි ඔප්පුවේ සඳහන් වුණේ. ඕක ලියන්න තිබ්බේ වෙන විදියකට. ස්වභාව ධර්මයෙන් ලබා දෙන්නේ ඔබට අයිති නැත කියලා. අන්නේ සත්‍යයට අනුගත වීමයි අපි මේ කරන්නේ. අපි මේ ගනුදෙනුව කරන්නේ පුජ්‍යලේක් සමගවත් ප්‍රාදේශීය සභාව පළාත් සභාව නගර සභාවත් එක්කවත් නෙමෙයි. මේ අපි කරන්නේ ඕ ස්වභාව ධර්මයත් සමග මේ ගනුදෙනුව කරන්නේ. ස්වභාව ධර්මයත් සමගයි මේ ගනුදෙනුව අපි කරන්නේ. මෙතෙන්ට අපි එන්න ඕන මනසින් නුවණින් ආත්මීය දර්ශනයකින් එන්න ඕන. තේරුණානේ? ආත්මීය දර්ශනයකින් මෙතෙන්ට එන්න ඕන. හරියට මේකත් මෙන්න මේ වගේ වැඩක්. කඳු පාමුල ඉඳන් බලන කෙනෙකුට පේන ස්වභාවයයි කඳු මුදුනකට නැග්ගහම කෙනෙකුට පේන ස්වභාවය දෙකක්නේ. එතකොට අපේ ඥානය තුලනොත් අපේ මනස තුලනොත් අපි මේ කඳු මුදුනට හෙවත් උසස් දර්ශනයට ඉහළ දර්ශනයකට අපිපත් වෙන්න ඕන. පත්තලා ඒ ඉහළ ඉඳන් බලද්දි මේ සමස්තය පේනවා. සමස්තය පේනවා. අර ප්‍රාථමික ඉන්ද්‍රියන්ට යට වෙලා හසු වෙලා බලන ස්වභාවයට වඩා උසස් සන්දමකින් පේනවා. සෑම ක්‍රියාවලියකම ආරම්භයේ පැවැත්ම සහ අවසානය දකින්න. තමාගේ සිතේ හටගන්නා වූ ක්‍රියාවලියකත් ආරම්භය සහ පැවැත්ම සහ අවසානය දකින්න. තමන්ගේ හිතේ ඇතිවෙච්ච දේවල් පිළිබඳවත් ආරම්භය සහ ක්‍රියාවලිය සහ අවසානය දකින්න. තමන් මේ භෞතික සංස්කාර ලෝකයේ මානසික සංස්කාර ලෝකයේ මේ එකතු කරගන්න දේ තුල හට ගැනීමපා පැවැත්මක් අවසානයක් දකින්න. එතකොට තේරෙනවා මේ ලෝකය හොඳයි කියලා නිර්ණය කරන්නවත් නරකයි කියලා නිර්ණය කරන්නවත් තීරණය කරන්නවත් අපිට අයිතියක් නැහැ. එහෙනම් ඔබ මේ ලෝකේ හොඳයි හොඳයි කිව්වනම් ඒකත් වැරදි. නරකයි නරකයි කිව්වනම් ඒකත් වැරදි. ඒක ඔබට අනුකූලවයි ඔබ ඒක කියන්නේ. හොඳයි හොඳයි කියන්නේ ඔබට අනුකූලව, නරකයි නරකයි කියන්නේ ඔබටම අනුකූලව. ඒ නිසා මේ ලෝකේ නිර්ණය කරන්නට, තීරණය කරන්නට, අයිති කරන්නට, බෙදන්නට අයිතියක් නැහැ. දැන් මේ ලෝකේ තියෙන රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න තියෙන මේ බෙදා ගන්නනේ. බෙදා ගන්න ප්‍රශ්න තියෙන. එතකොට පෞල් පසුබිම්මට ආවත් ඒත් එහෙමනේ නේ. ඔව් බෙදා ගන්න මේ ප්‍රශ්නයක් තියෙන. ඊළඟට හිත ඇතුළට ගියාම හිත ඇතුළට තියෙන බෙදා ගැනීම මේ ප්‍රශ්න. තමන්ගේ ජීවිතේ බෙදා ගන්න හදනවා. බෙදලා හදාගත්ත විදියක් තියෙනවා. ඒ හදාගත්ත විදිහේ ජීවිතය ලයිෆ් එකක් හදා ගන්න උත්සාහ කරනවා. එක එක්කෙනාට එක එක විදියට. දැන් අපි හිතුවොත් එහෙම ඔක්කොම එක දෙයක් ප්‍රාර්ථනා කරනවා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. සමහර අය හුදකලාව තනිව ඉන්න. සමහර අය බොහෝ සම්පත් සහ ව්‍යාපාර අයිතිව ඉන්න. සමහර අය අවිවාහකව ඉන්න. සමහර අය විවාහකව ඉන්න. ඈ එක එක මොඩල් එකේ උදවියේ ඉන්නේ. එක එක විදියයි හිතන විදිය, දකින විදිය, පවතින විදිය මහා විෂමයි. තම තමන්ට අනුකූල වූ ස්වභාවයක. ඉතින් අපේ මනස හරියට තේරුම් ගන්නේ නැතුව ඔය මොනම විදියක්වත් හදාගත්තට සතුටින් ඉන්න බෑ. දැන් ඔබ හිතුවට ආරණ්‍යයක කැලේට ගිහිල්ලා එහෙම සතුටින් ඉන්න පුළුවන් කියලා එහෙම එකක් නෑ. හිත හුදකලාවටපත්ුන් නැතුව මේ ගත හුදකලාවේ තිබ්බයි කියලා කිසිම දියුණුවක් ඇති වෙන්නේ නෑ. ඒක ඕනනම් ආරණ්‍යයකට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා දවසක් දෙකක් ඉඳලා බලන්න ඒක එහෙම වෙනවද කියලා. එහෙම වෙන්නේ නෑ. ඒ හිතේ තියෙන ස්වභාවය පැවැත්ම එහෙමමයි. දැන් ඔබට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඔබ ඔය විසඳන්න ගියොත් එහෙම මොකද වෙයි? මම නම් දැකලා තියෙන ප්‍රශ්න විසඳන්න ගියාම ප්‍රශ්න වැඩි වෙනවා. හිතේ තියෙනවා නේද ප්‍රශ්න. කොහොම විසඳන්න ගියොත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඒ සියලුම ප්‍රශ්න ටික ගඟේ පා කරලා හරින්න ඕන. ඔන්න එක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා මහණුණා බුදු හාමුදුරන්ගේ කාලේ. මහන වෙලා මාස 6ක් විතර ඉන්නකොට ආයි යන්න හිතනවා මේ හාමුදුරුවන්ට සිවුරු ඇරලා. ආයි ගමට යනවා. ගමට ගිහිල්ලා ආයි අර අරන් තියපු බීජයට මල්ලත් අරගෙන ගොවි තැන්පත් කළා. ඈ වගා කළා. හරි හම්බ කළා කියලා ආයි ගෙට ඒව ගෙනල්ලා තියලා ආයිත් ඇවිල්ලා මහන වෙනවා වගාව නැති කාලෙදී. මේ හැම මොහොතකදීම කල්පනා කරනවා ඇයි මන් නැවත නැවත මේ යන්නේ කියලා. ඊපස්සේ යාට තේරෙනවා මම මේ යන්නේ ඇටමල්ලයි උදැල්ලයි අරන් තියලා එන නිසා. හොඳ උපායක් යොදලා ඉවරලා මෙයා කර ඊළඟ වතාව වගාව කළා. අවසන් වෙලා ඔක්කොම ගෙට ගෙනල්ලා තියලා අර බිත්තර ඇටමල්ලයි උදැල්ලයි කැටි පොළොවේ ටික ඔක්කොම ගඟට විසිකලා. ඊළඟ පාරත් ආවා කාලේ ගොවිතැන් කරන කාලේ. ඊට පස්සේ බැලුවා. බැලුවාම දැන් ගිහිල්ලා වැඩක් නැහැ. දීජයට මල්ලත් නැහැ, උදැල්ලත් නැහැ. ඒ අඟු පාංග ටිකත් පුත් නැහැ නේ. දැන් ඉතින් ගියාට වැඩක් නැහැ. හිත නතර වුණා. දිගටම මහනදම් පෙරුවා. ඒ වගේ අපේ හිතේ යම් යම් දේවල් වටිනාකමක් දීලා අපි මරන් තිබ්බහම අපි ඒව නැවත නැවත බලන්න යනවා. නැවත නැවත ආශ්‍රය කරන්න යනවා. ඒ කියන්නේ අපි වටිනාකමක් දීපු තැනට අපි එතෙන්ට යනවා. ඒකයි හැටි. ඒ වගේම ඔය බුද්ධ කාලෙම එක මේ පොඩි ළමෙක් යාචක ළමෙක් මහන වුණා. මහන වෙලා හොඳ සිවුරු එහෙම පොරවල මහන වුණාට පස්සේ ඒ ළමයාගේ මේ ඇඳුම් ටික ඒ ළමයා කරපු වැඩි ඔතලා මේ ගස් බෙනේක හංගලා ආවා. දේවරම් මහවිහාරට නුදුරින් ගස් බෙනේක හැංගුවා. හංගලා ආවට පස්සේ දැන් මෙයා කරන්නේ වරින් වර හිටියාම මෙයාට හිතෙනවා මේක දාලා ගෙදර යන්න ඕන කියලා. යන්න ඕන කියලා හිතලා ඉවරලා අර අතෙන්ට ගිහිලා අර ඇඳුම් මල් බලනවා. බලනකොට ඒක හරියට වැරහෙලි වෙලා දිරල ගියපු ඇඳුමක්. ආයි සිවුර දිහා බැලලා එයා කල්පනා කරනවලු මේක දාලා මේ වැරහෙලිද ආයි මං අඳගන්නේ කියලා. ආයි එහෙම ඔතල බෙනේ ගහලා ආයි එනවලු. ඔය විදියට ඔය ඇඳුම බලන්නම ගිහිල්ලා එදෙන පාරක් හැදුනලු ඒ ගහ යටට. ඊට පස්සේ රහතන් වහන්සේලා වික්ෂුලාන්සලා බැලුවලු මේ මොකද මේ පාරක් හැදුනේ මේ මෙතන කියලා. ඒ හැමදාම යනවා තෙන්ට අරක බලනවා එනවා බලනවා එනවා තෙන්ට යනවා බලනවා බලලා ගිහිල්ලා හිතනවා මේ මොකටද මම මේක ඇඳගන්නේ කියලා. ආයි එනවා එහෙම. ඉතින් මේ ළමයා කල්පනා කරලා අවසානේ මේකේ තේරුමක් නැහැ කියලා අවසාන තීරණයට ආවා. මොකද මේ වැරහිල්ල වීසි කරලා දානවා කියලා. අන්න ඒ වගේ අපිත් මේ සිත අත්හරින්න 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 ගියාට එහෙම අත්හරින්නේ නැහැ. අත්හරිනවා කියන තැනට යනවා ආයි හැරිලා එනවා. අත්හරිනවා කියන තැනට එනවා ආයි හැරිලා එනවා. ඉතින් යම් කිසි දවසක තමයි එක තීන්දුවක් අපි ගන්නෙ. ඇත්තටම ඉන්ද්‍රයන් දුකයි. ඇත්තටම මේ ඉන්ද්‍රයන් වැරහෙලි. ඇත්තටම අපි මේ ඉන්ද්‍රයන් වලින් අපි මේ සසරට දුකටපත් කරනවා. ඇත්තටම මේ ඉන්ද්‍රයන් අත්හරින්න ඕන කියලා. කිසි කෙනෙක් මේ ලෝකෙ පිහිටක් නැහැ. පිහිටක් වෙන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ඉන්න කෙනෙක් පිහිටක් ඇත්තෙත් නැහැ. දෙවියෙක්වත්, බ්‍රහ්මෙක්වත්, අම්මෙක්වත්, තාත්තෙක්වත්, යාළුවෙක්වත්, ස්වාමියෙක්වත්, ස්වාමි දියණයෙකුටවත්, දරුවෙකුටවත්, ධනයෙකුටවත්, රක්ෂණ සමාගමකටවත් පිහිටක් වෙන්න බෑ. නමුත් අපි ඔක්කොම හිතාගෙන ඉන්නේ එහෙමයි. අපිව අම්මා තාත්තා රැකගනි, ස්වාමියා බිරිඳ රැකගනි, එහෙමත් නැත්නම් ඊටත් වැඩිය හොඳ රක්ෂණයක් දෙනවයි කියලා කියනවා. රක්ෂණ නියෝජිතයෝ නම් ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා කියනවා මේ ඊටත් අම්මා තාත්තාට වැඩිය හොඳට අපි බලා ගන්නවා අපිත් එක්ක රක්ෂණය කරන්න කියලා. මේ ලෝක රැකවරණයක් නෑ. දැන් විසඳන ප්‍රශ්න තියෙනවද ලෝක? විසඳන ප්‍රශ්න නැහැ. ප්‍රශ්න විසඳන්න ඕනද? ප්‍රශ්න විසඳන්න යන්නේ අපි ප්‍රශ්න හැටියට ගත්තොත්. ප්‍රශ්නයක් විසඳන්න යන්නේ ප්‍රශ්නයක් හැටියට ගත්තොත්. දැන් සමහර තැනක ගිහිල්ලා ඉවරලා මිනිස්සේ ප්‍රශ්නයක් හැටියට දේ අපි දකින්න දේ එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණාද? ඒක ස්වභාවයක් වෙනවා. එතකොට එයා කියනවා අපි ඔයාලට ඕක හරි මදි නේද ඔතන මේ ඔයාලට ආරක්ෂාව මදි නේද ඔහොමනේ හිටියාම මේ ඉතින් අහන්නේ. ඉතින් මිනිස්සේ කියනවා අපෝ නෑ මෙතන හරි ෂෝක් මේ පැල මට මේ වටේම හුලන් වදිනවා වටේම පරිසරයේ පේනවා මේ පැල මට හරි නිවන කියලා මිනිස්සේ කියනවා. අට්ටාලයක් එම හදාගත්ත පැල හදාගත්ත මිනිස්සේ අපි කියනවා ඕක හරි අනාරක්ෂිතයි නේ නිකන් හරි වැටුනොත් එහෙම බිමට වැටුනට නේ මේක උඩ නිකන් තොටිල්ල වගේ මේ ගහේ දැස්වල එහෙම ඉඳලා තියෙනවා අට්ටාලයක් හදාගෙන නෑනේ මං අපේ ගෙදර දියුල් ගහේ එහෙම එකක් හදන් තිබුණා. ගෙදරින් බැන්නාම එහෙම ගිහිල්ලා ඉන්නේ දියුල් ගහට වෙලා වැඩේනදලා. ඒක උන්චිල්ලා වගේ අර උකුලේ තියලා නලවනවට වැඩිය සනීප. දැන් පොඩිම කාලේනේ ඔය අද්දැකීම ලැබුවේ. ඊට පස්සේ ඉතින් උකුලේ තියලා කවුද නැලිවේ නේද? මේ තඩියෙක් නලවන්න බෑනේ. ඉතින් අර අර කොඩට ගියාම තොටිල්ලේ තියලා නලවනවා වගේ අර අතු වෙනෙනවා. එහෙම මේ වෙනකොට හරි ලස්සන දැනුත් ආසය අට්ටාලයක් එම හදාගන්න. මේ එතකොට කෙනෙක් දකින්න වෙන්න පුළුවන් ඒක සුවපහසු නැති එකක් කියලා. එතන හරි AC එකකට වැඩිය හොඳ හුලඟක් තියෙනවා. ස්වභාවික උලඟක් තියෙනවා. ඒ වගේම දර්ශනීයයි. කඩපිටාව පේනවා. ඒ වගේම අර නැල වෙනකොට හරි ලස්සනයි. ඉතින් අපි ප්‍රශ්නයක් කියලා කෙනෙක් දකින්න එක තව කෙනෙකුට ඒක හරි සනීපයක් ඒක සහනයක්. එතකොට කොහේද මේ ප්‍රශ්න කියලා જાතියක් නැහැ. ප්‍රශ්නේ කියන මූඩ් එක හදන්නෙම අපි. අපිම ප්‍රශ්නේ කියලා මූඩ් එකක් හදලා අපිම පිළිතුරයි කියන මූඩ් එකකුත් හදලා අර ප්‍රශ්නේ කියන මූඩ් එක අයින් කරලා ස්වභාවයෙන්ම පිළිතුරේ කියන මූඩ් එක ඒකට ඇඩ් කරන්න හදනවා. අන්න ඔය ජීවිතය කියන්නේ. සමහර වෙලාවට අපිම පිළිතුරයි කියලා එකතු කරන දේ අපිටම ආයි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එතනනේ දැන් අපේ ඉන්න එක හාමුදුරු කෙනෙක් මේ හිටපු සභාපති අයින් කළා. මේ හාමුදුරුවන්ට හිතුණා හොඳ සභාපතියෙක් කියලා හිතිච්ච මිනිස්සෙක් සභාපති කළා. අර හිටපු සභාපතිට වඩා හපන් වුණා අරපත් කරපු ඊළඟ සභාපතියා. ඒ යකා ඊට පස්සේ හාමුදුරන්ට සෑහෙන වද දුන්නා. එතකොට උන්වහන්සේ පිළිතුරයි කියලා හිතපේක උන්වහන්සේට මොකද වුනේ? ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒස ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තියෙන ප්‍රශ්නේ තිබුණාවි අලුත් ප්‍රශ්නයක් නැති වුණාට ඕ කමක් නැහැ කියලා. තේරුණා නේද? දැන් අපේ රටේ හොරා කනවා කියලා ඉවරලා මහින්ද රාජපක්ෂ එළෙව්වා. එළවලා දාගත්තේ කවුද? නේද? ඊට වැඩිය ලොකු හොරු ටිකක් ඊට පස්සේ දාගන්න. දැන් මේ හොරු ටික එළවලා ඊළඟට දාගන්නේ කවුද? ඊටතට තව ලොකු ටිකක් හොරු ටිකක් තව දාගන්න. ඉතින් අපි සදාකාලික මිනිස්සුන්ව ඔව් ප්‍රශ්නෙම ප්‍රශ්නේනවා. දැන් ඕක එක රටකදී මේ මහායාන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් කවුරු හරි අහලා තියෙන්නේ. කොහේ හරි මේ දිනු රටක චීනයේද මන් දන්නේ නැහැ. ගිහිල්ලා උන්වහන්සේට ගිහින් කිව්වලු මේ ස්වාමීන් වහන්සේ මේ රට මේ කාලා තියෙන්නේ මේ මිනිස්සයා හොරා කනවා කියලා කිව්වලු. ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ කියලා අහවලු. උන්වහන්සේ කිව්වලු එහෙනම් එයාටම ඡන්ද දෙන්න කිව්වලු. එතකොට ඇයි කියලා අහවලු. දැන් ඌට කාල බඩ පිරලා තියෙන්නේ කිව්වා. ඌ ඊළඟට කන්නේ නැහැ කිව්වලු. දැන් අපේ මිනිස්සුන්ට ඕක කිව්වේ තේරුන්නේ නැහැ. උන් කර වැඩි වෙනේකට ආය දෙනවා. දීපු ගමන් අරය අවුරුදු 15,000ක් බඩකින් හිටියේ. කන්න පටන් ගන්නවා. බැංකු බිඳගෙන ඌරගෙන පෙරලගෙන සේප්පු කඩාගෙන ඔක්කොම කනවා. කාලා ඌගෙත් ගාන්න බඩ පිරීගෙන ඇවිල්ලා රටර සේවය කරන්න පටන් ගන්නකොටම අපේ උන්දලා ආයි මාරු කළා. තව බඩිකින්නින් ඉන්න කෙනෙකුට දෙනවා. ඉතින් කතකින් බලනකොට අපි ඡන්දදායකයෝ හරි මෛත්‍රී සහගතයි. හැම වතාවකම අර බඩිකින්නින් ඉන්න අය පෝෂණය කරලා ශක්තිමත් කරනවා. ඉතින් එකම පවුල්වල එකම පරම්පරාවේ සමහර ලඩ අක්කයි නංගි දෙන්න දෙපැත්තේ එකම පවුල. ඉතින් අපේ මිනිස්සු බෙදලා කන්න දෙනවා. එච්චර වෙනස. ඉතින් අපි ප්‍රශ්න අපි විසඳන්න ගියාට කවමදාකවත් ඔහොම විසඳෙන්නේ නෑ. ඒ සා හොඳම දේ තමයි ඔව් ප්‍රශ්න විසඳන්නේ නැති එක. ඇයි ප්‍රශ්න කියලා જાතියක් හදන්නේ අපිනේ? විසඳුම් කියලා જાතියක් හදන්නේ අපි එතකොට මේක හැබැයි මනෝභාවයෙන් අපි ඉවත් වුණාට පස්සේ මේක ප්‍රශ්නෙකුත් නැති පිළිතුරකුත් නැති ප්‍රශ්නයක්. මෙතන තියෙන්නේ ප්‍රශ්නෙකුත් නැති පිළිතුරකුත් නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඔබට ඒක තේරෙනවද? අවර මෙනෙහි කරලා බලන්න මොකද්ද ඒක තේරෙන්නේ? ප්‍රශ්නෙකුත් නැති පිළිතුරකුත් නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඔබට තියෙන මේ මොහොතේ තියෙන ප්‍රශ්න ගැන මම මේ කියන්නේ. ඒකට උත්තරේ තියෙනවා අර කලින් කියපු වචන වල. දේශනා කරපු ඒවට. ප්‍රශ්න හදන්නේ අපිමයි, උත්තරේ හදන්නේ අපිමයි. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔව්, ප්‍රශ්නෙකුත් නැති, පිළිතුරකුත් නැති දෙයක් තමයි අපි මේ ප්‍රශ්නයක් බවට පත් කරගෙන තියෙන්නේ. මේ ලෝකේ සැබෑ ලෙස ප්‍රශ්නෙකුත් නැහැ, සැබෑ ලෙස පිළිතුරකුත් නැහැ. එහෙනම් මොකද්ද පවතින්නේ? පවතින්නේ ස්වභාවයක්. ස්වභාවය හඳුනාගන්නේ කවුද? ස්වභාවය හඳුනන්නේ කවුද? ස්වභාවය හඳුනාගන්නේ කවුද? මේ ඉන්ද්‍රයන් වලින් ඈත් වෙන තරමට අපි ස්වභාවය හඳුනාගන්නේ. මේ ඉන්ද්‍රයන් වලින් ඈත් වෙන තරමට අපි ස්වභාවය හඳුනාගන්නේ. මේ සිතෙන් අපි ඈත් වෙන තරමට ස්වභාවය හඳුනාගන්නේ. එහෙනම් අපි මේ සිතෙන් ඈත් වෙන්න කොහොමද උත්සාහ කරන්න ඕන? මේ සිත අපි ආශ්‍රය කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. එච්චරයි. මේ සිත අපි ආශ්‍රය කරන්නේ කොහොමද? දැන් සමහර මිනිස්සු අපි තරහ කරගන්නේ ඇයි? ආහා පුතේ, මේ මිනිස්සු තරහ කරගන්න බා, හදිසියෙන් ණයට බඩු ටිකක් ගේන්න තියෙන කඩේ කියලා කියනවා. එතකොට මේ ණයට බඩු ටිකක් ගන්න උවමනා නිසා තමයි මිනිස්සු තරහ කරගන්නේ නැත්තේ. ඒ වගේ අපේ සිත අපි දාලා යන්නේ නැත්තේ, පෑත් වෙලා යන්නේ නැත්තේ, නිදහස් වෙලා යන්නේ නැත්තේ ඇයි? අපි හිතෙනවා මේ අපිට මේ උදව් උපකාර කරන කෙනෙක්. මේ කර්මය අපිට මිත්‍රයෙක් කියලා හිතනවා. මේ සිත අපිට මිත්‍රයෙක් කියලා හිතනවා. අපිට උපකාරක කෙනෙක් කියලා හිතනවා. අපි හැම පිහිටක්ම පිළිසරණක්ම ඉල්ලන්නේ ගිහිල්ලා අපේ හිතෙන්. අපේ හිතෙන් තමයි අපි පිහිටක් පිළිසරණක් ඉල්ලන්නේ. යම් ප්‍රමාණයකට මේ ලෞකික ලෝකයේ පිහිටක් පිළිසරණක් මේ හිත හදලා දුන්නට මේ සසර දුකින් අත මෙදෙන පිහිට පිළිසරණ හදලා දෙන්නේ නැහැ. හිත කියන්නේ හරියට කාන්දමක් වගේ හැම තිස්සෙම මේ ලෝකේ තියෙන දේවල් ඇදලා පොදි කරලා ගොඩ ගහලා ඝන කරගන්න විශිෂ්ට විදර්ශනා ප්‍රඥාවක් පහළ වුණොත් පමණයි මේ ඇදලා ගොඩ ගහලා ඝන කරලා තියාගන්න මේ කැමැති හිතේ තියෙන දේවල් ගලවලා දාලා දුරු කරලා මේකේ කාන්දම් ශක්තිය නැති කරලා දාන්න පුළුවන්කම තියෙනවා. තණ්හාව කියන්නේ කාන්දම් ශක්තිය. ඕන කෙනෙක් ළඟ තියෙන ওই කාන්දම් ශක්තිය තියෙනවා. බාහිර වස්තුන් ඈත් කළාට මේක හරියන්නේ නැහැ. අපි ළඟ තියෙන ලෝක අවබෝධයයි මෙතන පිහිටන්න ඕන. දැන් අපි සමහර අය හිතනවා මේ භෞතික සම්පත් ඈත් කළාම ඒ හාමුදුරුව තමයි සිල්වත්. ඈ වාහනයක් නැත්තම් ඒ හාමුදුරුව සිල්වත්. සෙරප්පු දාන්න නැත්තම් ඒ හාමුදුරුව සිල්වත්. ඈ ඒ එහෙමයි කියලා හිතනවා. ඒ මේ එතකොට මේ මොකක්වත් නැති පැලක ඉන්නවන මිනිස්සෙ එයා තමයි අල්පේච්ච. එහෙම වෙන්නේ නෑ. එහෙමනම් ඉතින් අර ඇමසන් වනාන්තරයේ ඉන්න මිනිස්සු ගෙනල්ලා දන් දුන්නා නම් හරි. ඒක මොකක්වත් නෑ මේ මිනිස්සුන්ට. අපිට මේ මේ දේවල් ඇති වෙන්නේ අත්හැරීමක් සිද්ධ වෙන්නේ බාහිර වස්තු ඈත් කිරීම තුළ නෙමේ. මේ සමස්ත භෞතික ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳව තියෙන පුළුල් අවබෝධයේ යථා තත්ත්වය පිළිබඳව අවබෝධය තුළ ඊළඟට එයාට ගොඩාක් දේ තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. නැති කෙනෙක් උනායි කියලාත් විශේෂත්වයක් නැහැ, තියෙන කෙනෙක් උනායි කියලාත් විශේෂත්වයක් නැහැ. එයා දැනගන්නවා තිබුණත් නැතත් තියෙනවනම් තියෙන ප්‍රමාණය තියෙන දේවල් ඒවයි අයිතිය අයිතිකාරයන්ටමයි. ඒ කියන්නේ මහ පොළොවේදී මහ පොළොවටමයි අයිති. ආයි වෙන කාටවත් අයිති නැහැ. දැන් ඔය දුවාට හිතනවාද ඔය දුවා ඔය දුවාට අයිති කියලා. නමුත් ඇඟ ඇතුලෙන් කියන්නේ ඒ කතාව. ඒක කියනවා. ඔව්. ඒ වුණාට ඉතින් ඊළඟට ඒ ඇඟ ඇතුලෙන් කියන කතාවට අපි කතා කරන්න ඕන. ඒ කතා කළා මෙහෙම අහන්න ඕන. දැන් ඔබ හුස්ම ගන්න කොහෙන්ද? සබාදාමෙන්. එහෙනම් ඔබ සබාදාමට අයිති. නිකන් අනවශ්‍ය අල්ලා ගැනීමක් කරන්න එපා. හරි. දවසට ජල ලීටර් කොච්චර බොනවද? ජල ලීටර් 2-3ක්වත්? බොනෝනේ. එහෙනම් ඔබ මේ මහ ජලයට අයිති. තදින් අල්ලා ගන්න එපා. අන්නේ සංඥාව නිරෝධ කරන්න ඕන. අර වැරදි සංඥාව නිරෝධ කරන්න අත්හරින්න ඕන. ඊට පස්සේ ඔබ ජීවත් වෙන්නේ මහ පොළොවේ තුන පය ගහලා හිරුගේ උණුසුමෙන් ඔබ ජීවත් වෙනවා. ආහිරුගේ ආලෝකයේ පිහිටෙන් ඔබ ජීවත් වෙනවා. එහෙනම් ඔබ හිරුටයිති. රසයටයිති. තේජෝ ධාතුවට අයිති. ඊළඟට ඔබ ජීවත් වෙන්නේ මහ පොළොවේ ධාන්‍ය වර්ග ආහාර වර්ග අරගෙන. එතකොට මේ ධාන්‍ය ආහාරවල ශක්තියින් ජලයේ ශක්තියින් ටික හිරුගේ උණුසුමයි මේ දේවල් ටික අපි මේ ශරීරයෙන් අත්හැරලා දැම්මොත් ඇත්තටම මම කියලා විඥානයක් හදන්න පුළුවන්ද? මම කියලා විඥානයක් හදාගන්න බැරි වෙනවා. එහෙනම් අර අනවශ්‍ය එකෙන් හැදුණු දෘෂ්ටිය වැරදි නේද? නැත්තම් ගත්ත දෘෂ්ටිය වැරදි. මෙන්න මේ වගේ අපි ළඟ තියෙන වැරදි ශක්තියින් නෙගටිව් එනර්ජි අපි අයින් කරලා දාන්න ඕන. ඌව වැරදි දේවල්. ඌව තමයි නෙගටිව් අදහස් කියලා කියන්නේ. වෙන දෙයක් නැහැ. ඍණාත්මක දේවල් කියන්නේ ඌව. ඒ කියන්නේ සත්‍යයට ගැලපෙන්නේ නැහැ. යථාර්ථවාදීත්වයක් නැහැ. නමුත් අනවශ්‍ය පීඩනයක් මෙතන එනවා. ආන්න ඒක නිසා ඒවට අපි කියන්නේ වැරදි ශක්තියින්. එහෙම නැත්තම් මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේත් ඒවට. මේ වැරදි ශක්තිය කියන ස්වභාවය තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි ටික ඔක්කොම එකතු කරගත්තාට පස්සේ මේ මමාත්වයේ ඉන්න මිනිස්සයාගේ කැමැත්තවල් තියෙනවා. ඔය කැමැත්තවල් පාදක කරගෙන සමහර මිනිස්සු ලෝකේ ආගම් හැදුවා. කැමැත්තම පදනම් කරගෙන තමයි ආගම හැදුවේ. කොහොමද ඒගොල්ලන්ගේ ආගම් වල කියලා තියෙන මිනිස්සු ආතයි බුරියානි ගන්න. එතකොට සමහර ආගම් වල කියලා තියෙනවලු ඔබ දෙවියන්ගේ නාමයෙන් යුද බිමේදී මිය ගියොත් ඔබට නොමිලේ දිව්‍ය ලෝකෙදී බුරියානි හම්බ වෙනවා කියලා. මේ අරා මේ දෙවියන් වෙනුවෙන් සටන් කරනවා නොමිලේ බුරියානි ගන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට සමහර පිරිමින් හරි ආසයි මේ කාන්තාවන්ට. එතකොට මේ මිනිස්සුන්ගේ හිතවලට දැම්මා ඔබලා මේ දෙවියන් නාමයෙන් යුද වැදිලා යුද බිමේදී මිය ගියාම දිව්‍ය ලෝකයේදී ඔබට පිරිපුන් ස්ත්‍රීන් 7 දෙනෙක් හම් වෙනවා කියලා. මද දැන් බුද්ධ ආගමේ හැටියට 500ක් හම් වෙනවා දිව්‍ය ලෝකෙ ගියාම. නඩත්තු කරගන්න ලේසි නෑ. අවුරුද්දට එකෙක් එක්ක කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඇයිද 500යිනේ 365යි අවුරුද්දටම තියෙන්නේ. ඉතින් ඒක නිසා අවුරුදු එකමාරකට විතර පස්සේ තමයි තව එකෙක් හම්බෙන්නේ. ගීලෙරලා. ඉතින් ලේසි නෑ. මිනිස්සුන්ගේම තියෙන තණ්හාව, මිනිස්සුන්ගේම තියෙන ආශාව පදනම් කරලා හදනවා යම් යම් දේවල්. ඊළඟට මිනිස්සු ඒවයි එළඹ ගන්නවා. එමනම් මේ ඒක ඇත්ත වශයෙන් මේක මහා පාපතර ක්‍රියාවක්. මිනිස්යාගේ තියෙන දුර්වලකම තේරුම් අරගෙන දුර්වලකමට දේවල් හදනවා. අර මිනිස්සුන්ගේ යම් ඉල්ලීමට අනුව නිෂ්පාදන හදනවා වගේ. දැන් මිනිස්සුන්ව මද්‍රව්‍ය ඉල්ලනකොට ඔන්න කවුරු හරි මද්‍රව්‍ය දෙනවා කියන්නේ මිනිස්සුන්ගේ ඉල්ලීමට අනුව මද්‍රව්‍ය ගෙනල්ලා දෙනවා. ඒ වගේ මිනිස්සුන්ගේ තණ්හාව කියලා කියන්නේ ඒ වගේ එකක්. මේ ලෝකේ මේ වැරදි දෘෂ්ටියක් මතින් කරන ඉල්ලීමක්. එතකොට ඒදී ලබා දෙනවා. ඒක හොඳ නෑ. දැන් සමහර රටවල් වල රජවරු එහෙම නෙමෙයි. මිනිස්සු වැරදි දේ ඉල්ලුවට මිනිස්සුන්ට වැරදි දේ දෙන්නේ නෑ. දැන් අපේ රටේ මිනිස්සු සුරාවහරේ මේ මිනිස්සුන්ගෙන් ඈත් කරන්න යන්නේ නැත්තේ, තැබෑරුම් වහලා දාන්නේ නැත්තේ මිනිස්සු ඉල්ලනවා කියලා මිනිස්සුන්ට දෙන්නේ ඒක. රට පෙරලයි, රජය පෙරලයි, දැන් මේ ඩෝක්කාරයෝ ටික ඇවිල්ලා කියලා බය වෙලා දෙන්නේ. මොකද හේතුව බැහැමි රජවරු නැහැ ලංකාවේ. පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හිතන මට්ටමේ රජවරු නැහැ. උදේ පාන්දර දත් පිටි කාගෙන ඕකට හෙන ගහපන් කියලා තමයි නැගිටින්නේ. මොකද හේතුව මේ එහෙම නැහැ. දැන් නමුත් අපි ඕමාන් වගේ රටට ගියාම මේ මෙහි වැඩ කරන මේ ශ්‍රී ලාංකික බෞද්ධත්ව වෙන කට්ටිය හේ සුල්තාන්ට පින් දෙනවා. මන් දන්නේ මොන හේතුවක. ඒ මිනිස්සු ආදරෙයි ඒ රජතුමාට. මොකද ඒ රටේ එහෙම ආයුත්තක් අනත්වයක් වෙන්න දෙන්නේ නැති වෙන්නේ ඒ රට ලස්සනට පාලනය කරන නිසා. ඒ මිනිස්සුන්ට හොඳට රැස්සාව හරි කරගෙන ඉන්න පසුබිම හදලා තියෙන නිසා ඒ මිනිස්සු ගැන බලන නිසා වෙන්නේ නැති. ඒ වගේ. එතකොට අපේ හිතත් එතකොට ධර්මයත් අපිත් කරන්න ඕන මොකද්ද? අපේ සිතට ඕ යහපත් දේ පමණක් අපි සම්පාදනය කරන්නට වග බලා ගන්න ඕන. අයහපත් දෙයින් මේ සිත වළක්වා ගන්න ඕන. මොකද අයහපත් දෙය වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප නේද? අපි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ම උගන්වන දේවල් සම්මා මිත්‍යා, සම්මා මිත්‍යා, දස කුසල්, දස කුසල් නේද? ඊට පස්සේ දෙතිස් කතා වලකිය යුතු දේවල්, ඊළඟට දස කතා කළ යුතු දේවල්, ඊට පස්සේ මහා මංගල සූත්‍ර දේශනාව වගේ නේද? සේවනාච බාලාන, ඊට පස්සේ පණ්ඩිතානංච සේවනා. එතකොට මෙන්න මේ වගේ දහමේ ප්‍රතිපත්ති ටික ඔක්කොම ටික එකතු වෙනවත් එක්කම එයා අදාළ වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපatti කියන තැනට එයා එනවා. මේ ටික ඔක්කොම එන්නේ සම්මයක් ඥාන දර්ශනය තුලින්. මිත්‍යා ඥාන දර්ශනය තුලින් නිමිත බලන්න තමන්ගේ ඥාන දර්ශනය විසිරෙන්නේ මොන විදියටද? තමාගේ ඥාන දර්ශනය මේ ලෝකේ විසිරෙන්නේ කොයි විදියටද? මම අහවල් නාමික තනත්තියක්. එහෙමද විසිරෙන්නේ? එතකොට ඒ තැනැත්තිය පුදුම දුකක් වෙඳින්නේ. ඇයි ඇදගෙන යනෝනේ අර තැනැත්තිය? දැන් නාමිකව කවුද?
ඉරේෂා.
ඉරේෂා කියන කෙනා ඔළුව උඩ තියාගෙන නේද මේ කූඩේ තියලා නිකන් අරයි යනවා වගේ පාර දිගේ දුවන්නේ. හරි හරි බරයි. අපිත් එහෙම කළා ඒ කාලේ. නාමික පුජ්‍යලේ ඔළුව උඩ තියාගෙන ඇවිදින්නේ. තේරුණානේ? නාමික පුජ්‍යලේ ඔළුව උඩ තියාගෙන ඇවිදින්නේ හරි බරයි. ඇදගෙන යන්නේ ඒක නිකන් කරත්තයක් ඇදන් යනවා වගේ හරි බරයි. මේ 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 පුජ්‍යලයා කොතෙන්ට විශිෂ්ටේ බවට පත් කරනවද, කොතෙන්ට ගෙනියන්නද කියලා. ඇති දෙයක් නෙමේ. අපේම අවිද්‍යාව නිසා නිෂ්ඵල දෙයක් අපි වටිනාකමක් දීලා ඔළුවට තියාගත්තා. අර්ජුන පදම ජාතකයේදී අර කොටෙක් ගත්තා වගේ රජ රජුන් අතහැරලා කොටෙක් ගත්තනේ. ඒ වගේ කොටෙක් කූඩේ උඩ තියාගෙන කියන්නේ නිෂ්ඵල දෙයක් ගත්තා ඔළුව උඩ තියාගෙන යන්න ඵලදායීදී අතහැර දාලා. ඒ වගේ අපිට මේ ලෝකේ සත්‍යයක් තියෙනවා අවබෝධ කරගන්න. ඒ සත්‍ය අපි පසකින් තියලා අවිද්‍යාත්මක වෙන සංකල්ප අපි ඔළුව උඩින් තියාගත්තාම ඇති දෙයක් නෑ. දැන් අපි නමක් අරගන්නවා. ඒ නම අරගෙන බලන්න මේ ඇඟේ නිකන් කොටලා ලියාගත්තා වගේ නමට අපි බැඳිලා තියෙන හැටි. ඒ නමට නම අපට අයිති එකක්ද නෑ. යම් කිසි දවසකින් අකුරු ගලපලා එහෙම නැත්තම් අර කවුද මේ අපේ අරිසෙන් අවු බුදු මහත්තයා හරි කවුරු හරි ඇවිල්ලා ඕක මේ නමක් හරි ගස්සලා ඔන්න ඔයකින් නයන්නෙන් කයන්නෙන් බයන්නෙන් දාන්න කියලා දුන්නා. ඊට පස්සේ දැම්මා. දැම්මට පස්සේ ඉතින් ඒ නම ඊට පස්සේ මෙතන ඔළුව දාගත්තා අච්චු. මම කියන්නේ ඔය නම දාන්න මේ මාර්ගනේ එළියට. ඊට පස්සේ බලාගෙන ඉන්න මේ ලෝකෙ දිහා. මේකට තමයි සංඥාවෙන් නිදහස් වෙනවා කියන්නේ. සංඥා නිරෝධ කරනවා කියලා කියන්නේ. අපි ගත්තේ නාමික සංඥාවක්, නාමික වේදනාවක්, නාමික උපාදානයක් මෙතන මේ තියෙන්නේ. එහෙනම් මනෝමය වශයෙන් බැඳිච්ච එක මනෝභාවයන්ගෙන් අපි නිදහස් වෙන්න ඕන. මේ ලෝකේ මෝහණය කියලා කියන්නේ මනෝභාවයන් වලට ලක් කිරීම. මෝහණයෙන් නිදහස් වීම කියලා කියන්නේ මනෝභාවයන්ගෙන් නිදහස් වීම. දැන් අපි මේ කරන්නේ මෝහණයෙන් නිදහස් වෙනවා. අපි මේ ලෝකයට මෝහණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇලිලා තියෙනවා, බැඳිලා තියෙනවා, ගැටිලා තියෙනවා, ආසත් වෙලා තියෙනවා. ඒකට කියනවා අපි මෝහණය වෙලා තියෙනවා. ප්‍රතිපත්ති වලට, ඉලක්ක වලට, බලාපොරොත්තු වලට මෝහණයක් නෙමෙයිද තියෙන්නේ. දැන් එක එක මිනිස්සු සාර්ථක මිනිස්සු කියලා ගෙනල්ලා මේ ওই මාධ්‍යයන් වල අන්තර්ජාලයේ එහෙම පෙන්වනවා ගිහිල්ලා. ඒ සාර්ථක මිනිස්සුම සාමාන්‍යයෙන් අවසානයේ මැරෙන මොහොතේදී ඒ මිනිස්සුම ආයිලියනෝ, ඒ මිනිස්සුගේ ජීවිතේ පරිපූර්ණ නෑ, සාර්ථක නෑ, මේක නෙමේ සාර්ථක නේ. අර ස්ටීවන් ජොබ්ස් ද කවුද කියන මහත්තයත් ඔන්නෝම කියලා ඇපල් සමාගම ආරම්භ කරපු මහත්තයත් කියලා නැති වෙලා තියෙනවා. මේක නෙමේ සාර්ථකත්වය, මේක නෙමේ ජීවිතය කියලා එතුමත් කියලා දීලා තියෙනවා. ඒක අපේ ජීවිතෙත් වලත් අපිත් එහෙමයි. අපි සමහර වෙලාවදී අපි දකින්න මේ සාර්ථකයි කියලා ගෙන්නලා පෙන්නනවා. ඒ කියන්නේ මේ ඒ සාර්ථකයි කියන්නේ ගොඩක් වෙලාවට මේ වටපිටා වස්තු සම්පත් දන් සම්පත් එක දිහා බලලා. ඒ සාර්ථකයි කියන මිනිස්සය දැන් මේ ලංකාවේ හිටපු මොන සාර්ථක මිනිස්සෙක් තමයි ඔය ලලිත් කොත්තලාවල මහත්තයා. ආසම කවුරු හරි ඒ වගේ කෙනෙක් වෙන්නේ. ඈ ඊට පස්සේ ලෝකෙටම නායකාරයෙක් වෙලා නැහැවා ගන්න බැරුව අභහසුතාවයකටපත් වෙලා පීඩණයකින් ඉන්න, පාරේ බහැල යන්න බැරි මිනිසු දහස් ගණකකින් හෙන ඉල්ලන හැමතිස්සෙම උදේ පන්දර නැගිට්ටාම හෙන ඉල්ලන මිනිසෙක් වෙන්න. ඒක මොකද්ද මේ ලෝකේ? තම තමන්ගේ සාර්ථකත්වය කියලා හදාගත්ත ලෝකයකට තමයි අපි නතර වෙන්නේ. යම් කිසි දෙයක් අපිට ලෝකයේ තියෙනවා. නමුත් ඒවා පිළිබඳව අවිද්‍යාවෙන් බැඳීමෙන් නෙමෙයි. දැන් බුදු කෙනෙකුට ස්ථාවරයක් ලැබුණා. සරියුත් මහරහතන් වහන්සේට ලෝකයේ තැනක් හැදුනා. ආනන්ද හාමුදුරන්ට ලෝකයේ තැනක් හැදුනා. මිහිඳු මහරහතන් වහන්සේට ලෝකයේ යම් කිසි තැනක් හැදුනා. ඒවා මේ තණ්හා උපාදාන මාන දිට්ටි පදනම් කරගෙන ආපු ඒවා නෙවේ. තණ්හා දිට්ටි මාන පදනම් කරගෙන ආපු ඒවා නෙමෙයි. ඒවා එක අන්න ඒකයි. එහෙම නැතුව මේ ඔබෝ තල්ලු කරන්නේ නැහැ පුතේ කොහාකටවත්. මේ මුල්ලකට අර්ග කරන්න එපා, මේක කරන්න එහෙම එකක් නැහැ. අර්ග කන්න එපා, මේක කන්න ඔහොම නෙමේ පවතින්න ඕන, මෙහෙම පවතින්න ඕන කියලා මේ ක්‍රියාවක් හදලා ඒකට එබ්බවීමක් නැහැ. ඒකට හිරකිරීමක් නැහැ. අපි සමස්තය පිළිබඳව අවබෝධ වෙනකොට අපි නිදහස්ව හිතන්නත්, ඒ මොහොතේ හිතලා ලෝකේ තේරුම් ගන්නත්, දෘෂ්ටියෙන් තොරව ජීවත් වෙන්න තයාට හැකියාව ලැබෙනවා. තත්ත්ව විපස්සන. ඊළඟට දේශනයක් කරන්නෙත් එහෙමයි, කතා කරන්නෙත් එහෙමයි, හදාගෙන ගිහින් කතා කරන්නේ තත්ත්ව විපස්සන. දැන් මිනිස්සෙගේ ඉස්සරහට යන්නේ අපි කතාවක් හදාගෙන යනවා කතා කරන්නේ. හරි අසාර්ථකයිනේ. සමහර ලාර තරහ වෙච්ච මිනිස්සයා හොඳ වෙලා ඉන්නවා, හොඳ වෙච්ච මිනිස්සයා තරහ වෙලා ඉන්නවා. එහෙම නැත්නම් හම්බෙච්ච එක්කෙනා ගියපු එක්කෙනා ගෙදර නැහැ, හම්බෙන්න නොගියපු එක්කෙනා ඔන්න ඒ ගෙදර ඉන්නවා. අසාර්ථකයි ජීවිතේ. තත්ත්ව විපස්සන ස්වභාවයෙන් ඉන්නකොට හදාගත්ත ලෝකයක් තුල තමයි තෙරපෙන්න ඕනේ. හැම මොහොතකම විවෘතව සිටිනවා. දාර්ශනිකයෙක් කියමනක් තියෙන එක හරි වටින එකක්. මොකද්ද? සත්‍යවාදී මිනිසෙකුට කිසි දෙයක් මතක තබාගෙන සිටීමට අවශ්‍ය නෑ කියන එක. يعني විවෘතව සිටින්න එච්චරයි. සාධාරණව සිටින්න, විවෘතව සිටින්න, සානසීලව සිටින්න, ස්වභාවයත් තුළ සිටින්න. කිසිම දෙයක් එහෙම අත්හරින්න දෙයක්වත් නෑ, කිසිම දෙයක් මේකේ අල්ලගන්න දෙයක්වත් නෑ. පෙරණ ලෝකේ පෙරලෙනා ඉන්නවා. හරියට අර ගගක ගල් ගෙඩියක් උඩ කෙළවරකින් ඔය පෙරලෙන්න පටන් ගත්තට පස්සේ එයා පෙරලිලා ඇවිල්ලා ඔය රවුම් බෝල ගල් හැටියට තියෙන ඒවා ඔය පෙරලිලා ඇවිල්ලා කාලයක් තිස්සේ වැඩිලා රෝල් වෙලා මේ ස්වභාවය තුළ අපිව සකසන ගුණයක් තියෙනවා. ඒ ගුණය බොහොම සාධාරණයි. ඒ ගුණය අපිට බොහොම සැහැල්ලුයි. මෙන්න මේ සියල්ලගෙන් අපි සැකසෙනකොට අපි ඒකට කියනවා මමත් ත්වය ඉවත් කර කෙනෙක් බවට පත් වෙනවා. මමත්වයේ වේගය කෙනෙක් ලබා ගන්නේ සාර්ථක වෙන්න, එයා සැප විඳින්න. ඉතින් මේ මමත්වයේ අතහැරියාම එයාට හිතෙනවා ඊළඟට ඉතින් ලැබෙන දේවල් මට නෙමෙයි නේද කියලා. ඒ වුණාට මේ මමයි කියලා තියෙන දෙයක් නෙමෙයි අපිට මේ මමේ කියලා නැති ස්වභාවයක් තුල අපිව හැමදාම මේ මාය රවට්ටන ස්වභාවයක් තියෙන්නේ. මමත් ඒ දවස්වල කල්පනා කළා, ඉතින් මම අතහැරියා, ඊට පස්සේ ඉතින් මට මොනව ලැබුණත් වැඩ නැහැ නේ, මට නෙමෙයිනේ. මම පස්සේ හිතුවා නෑ, ඒක නෙමෙයි වැදගත්. මොන දුකක් වුණත් මොන අපහසුතාවයක් වුණත් මේ ලෝකේ ඇත්තක් තියෙනවා නම් මම අන්නේ ඇත්තට මුහුණ දෙන්න ඕන. සත්‍යයක් තියෙනවා නම් ඒ සත්‍ය මම අවබෝධ කරගන්න ඕන. එතකොට ඔබට ඔබ මම කෙනෙක් ආවල් නාමික පුජ්‍යලේ කියලා හැඟවීමක් දැනවීමක් ඔබේ ශරීරය තුලින් මනස තුලින් ඔබට කළාට ඒක සත්‍යද? ඒක සත්‍ය නෙමෙයි කියලා අවබෝධ වෙච්ච අයත් ඉන්නවා. තාම මේක අවබෝධ කරගන්න මහන්සි වෙන අයත් ඉන්නවා. තේරුම් ගන්නවා. ඉතින් මාරයට මම නම් කිව්වේ මේ, ඉතින් මාරය හැමදාම කියනවා මේක ඔබේනේ. ඉතින් මං කියලා, ඉතින් ඔයා ඉතින් හැමදාම රවට්ටපු එකනේ කරේ. මාරයට මං කියනවා ඔයා කියලා. සැර වෙච්ච වෙලාවට උඹ කියලාත් කියනවා. මේ ඉතින් ඔයා හැමදාම රවට්ටපු එකනේ කරේ. කිව්වහම මාරයාගේ එකම ස්වභාවයක් තමයි හරියට උත්තරේ දීලා ඇහුවම බොරු කියන්නේ. තේරුණා නේද? බොරු කියන්නේ. ඒ තමයි ස්වභාවය. ඒ සත්‍යයේ ස්වභාවය. ඒක නිසා තමයි නිවන් දකින්න පුළුවන්. මාරය බොරු කියන්න පටන් ගත්තා නම් එහෙම නිවන් දකලා අමාරයි. යරදී අදහස් දෙනවා අපේ ඇඟෙන්. නමුත් අපි සත්‍යෙහි පණිවිඩය දිගහැරපු ගමන් මෙයා පලා යනවා. ආලෝකයේ දැල් වූ සැනින් අඳුර පලා යන්නසේ. එතකොට කෙනෙක් අහන්න බල, මොකද්ද ඔබ වහන්සේගේ දෙසුම කියමන? මේ ඒකීය ගුණයක් නම් කරන්න බෑ. අපි දෙවියෙක් ගැන, බ්‍රහ්මයෙක් ගැන, භූතයෙක් ගැන, සාන්තුවරයෙක් ගැන, පුනර්භවයක් ගැන, සැපයක් ගැන එහෙම කතා කරන නෙවෙයි. සමස්ත මානව ධර්මයේ පැවැත්ම සමස්ත ලෝකෙහි සත්‍ය හා සත්‍ය මේ තෝරන එච්චරයි. දුක දෙන්නෙත් ලෝකෙහි, සැප තියෙන්නෙත් ලෝකේ. දුක තියෙන්නෙත් ලෝකේ, සැප තියෙන්නෙත් ලෝකේ. සමස්ත මානව ධර්මයේ පැවැත්ම මෙන්න මෙතෙන්ද ඥානය උසස් කරගන්න ඕන. අර කෙනා හැටියට බලන ස්වභාවයෙන් පුළුවන් තරම් ඈත් වෙන තරමට අප විශ්වීය ස්වභාවයකින් මේ ලෝකේ දිහා බලන්න පුරුදු වෙනවා. ඒක අපිට සහනශීලී. ඒ සාර කෙනාගේ බුද්ධිය සෑම වෙලාවකම අතහර දාන කෙනා හරි පටුයි, කෙනා හරි සුළුයි. තේරෙන්නේ නැහැ. හාමුදුරුවෝ අල්ලන් ඉන්නෝ මේක මගේ පන්සලේ කියලා. වෙලාවට මං අල්ලගෙන නැහැ. මං කියන්නේ මේ ලෝකේ තියෙන ඔක්කොම පන්සල් මගේ කියලා. මේ ලෝකේ තියෙන ඔක්කොම ඉඩකඩම් මගේ. දෙවියන් වාදයක් නැහැ. මම තමයි ඔය ඔක්කොටම ඉඩකඩම් බෙදලා දීලා තියෙන්නේ. ඒ ඇත්තන්ට ඒ තැන්වල ඉන්න සියලු ආගමිකයන්ට ඉඩම් දීලා තියෙන්නේ මම. සියලු ජාතීන්ට රටවල් දීලා තියෙන්නේ මම. මට මහ පොළොව විතරක්, මේ රට විතරක් නෙමෙයි අයිතිය. මට මේ ඕ ඉරත් හඳත්, ඕ චක්‍රවාලේ නවග්‍රහ මණ්ඩලෙත්, ඔය සහස්‍රයන් ඔක්කොම අයිති. එහෙම හිතන්න හොඳ නැද්ද? එහෙම හිතුවම ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඕක එකින් එක අල්ලගන්න ගියොත් එහෙම මේ ආත්මය අල්ලගන්න හම්බෙන්නේ අක්කරයක්වත්. ඇයි ඉඩම් ගන්නන්නේ? ඒසා අල්ලගන්න හම්බෙන්න හරි ප්‍රශ්නයක් වෙන්නේ. විවෘතව නිහඬව බලා සිටින්න විශ්ව ධර්මයේ විසින් අපිට කියා දෙන දහම මේ ලෝකේ මහාචාර්යවරු ටික ඔක්කොම එක තැනකට එකතු වෙලා කියලා දෙන පාඩමකට වඩා ශ්‍රේෂ්ඨයි. මේ ලෝකේ ඉන්නවනේ මහාචාර්යවරු කෝටි ගාණක් ඇතිනේ. මේ මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා අපිට කියා දෙන පාඩමකට වඩා උත්තරීතරයි ශ්‍රේෂ්ඨයි. නිදහස් මේ විශ්ව දහමට, මේ ස්වභාව දහමට විවෘතව සිටියේදී සිටින විට අපිට මේ විශ්වයෙන් අප වෙත ගලා එන පණවිඩේ ඒක වචන වලට නම් උනම් කරන්න බෑ, නම් වන්න බෑ. ඒ තරම් සහනයක්, ඒ තරම් සුවයක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ටිකින් ටික තේරුම් ගන්න කියන්නේ. තෝක තෝකං කනේ කනේ, ටික ටික මේක තේරුම් ගන්න, ටික ටික තේරුම් ගන්න, ටික ටික මේ විශ්වයේ ස්වභාවය තේරුම් ගන්න. මෙතන අත්හරින්න දෙයක් නැහැ, අත්හරින්න අයිතියක් නැහැ. මේක අල්ලගන්න දෙයක් නැහැ, අල්ලගන්න අයිතියක් නැහැ. තේරුණානේ? දැන් ඔන්න මේක, මෙන්න මේක කියලා හිතමුකෝ. ඔය බුදාට මේක අත්හරින්න අයිතියක් තියෙනවද? අයිතියක් නැහැ. ඇයි? ඒක එයාගේ නෙමෙයි. අර මේක අල්ලගන්න අයිතියක් තියෙනවද? අල්ලගන්න අයිතියක්. ඔය කතාවම තමයි විශ්වය කියන්නේ. ස්වභාව ධර්මයේ කියන්නේත් ඔය කතාවමයි. අපිට මේ ලෝකෙ කිසි දෙයක් අත්හරින්න අයිතියක් නැහැ. ඇයි උපේනේ? අපේ නෙමෙයි, මගේ නෙමෙයි. මගේ දේවල් නෙමෙයි මම අත්හරිනවා. හා, කිසි දෙයක් මට අල්ලගන්න අයිතියක් නැහැ. ඇයි? ඒකයි කතා. අපි අත්හරිනකොට විශ්වය ඇවිල්ලා අහනවා, තමන්සට පිස්සුද ඔව අත්හරින්න? ඔව මගේ දේවල්. ඔහොම අත්හැරපු කට්ටිය ඕන තරම් මේ විශ්වයේ හිටියා. මේ ගල් යුගයේ ඉඳලම ඒ කාටවත් එහෙම අත්හැරගන්න, එහෙම දී ගන්න බැරි වුණා. දැන් ගල් යුගයේ ඉඳලා මේ ඉඩකඩම් කාට කාටත් ඕ බෙදා දුන්න, වෙන් කරලා දුන්න, ගම්වර දුන්න, ප්‍රසාද දුන්න, කෝ කාටවත් දී ගන්න බැරි වුණා, ගෙනියන්න බැරි වුණා. එයා මහවීරය වුණා, පදක්කම් ලාභී වුණා, සම්මාන ලැබුවා, තරු ලැබුවා, ඉත්තන් ලැබුවා, මේ ඔටුනු ලැබුවා. කාටවත් ඔටුනුත් ඉවරයි, තරුත් ඉවරයි, මොකක්වත් නැහැ දැන්. දැන් ඒ කාලේ රජ කාලේ ඉඳලා දෙනවනේ පලක, සලු, ඔටුනු. සුද්දව කල්ලන් දෙනවා, අර මීහරක් අඟෙන් හදපු 50ක් එහෙම දෙනවා. ඉන්න නේද පරණ සීයල එහෙම මීහරක් අඟෙන් හදපු 50. ඒ කියන්නේ මීහරක් අඟෙන් ඒක හැදලා දුන්නේ උඹල මීහරක් කියලා අන්තට්ටුවක්ම දාන්න බැරි හින්දා. සමහර කට්ටියට අන්තට්ටුවම දාලා ඉන්න තැනුත් මම දැකලා තියෙනවා. එහෙම කළා අන් දෙකම දාලා ඉන්න. මේ යක්කු ඒකත් දාගත්තනේ. ඒ කියන්නේ හිතාගන්න පුළුවන් මේ ලංකාවේ හිටපු මිනිස්සුන්ගේ සයිස් එක. කොහොම හරි බුද්ධ ආගමෙන් හරි මොකක් හරි එකකින් පල් මෝඩියෝ කරලා තිබිලා තියෙන්නේ. ඈ යටහත් පහත් පැවතුම් ඉහිලෙම තිබිලා තියෙනවා. උසස් විශිෂ්ට පැවතුම් තිබිලා නැහැ. දර්ශනයක් තිබිලා නැහැ. නිකන් වහල් මානසිකත්වයක් කොහොම හරි හදලා තියෙන්නේ. බිමට ඇදලා දාපු මනසක් තිබිලා තියෙන්නේ. තේරෙනවනේ? දැන් අපේ හොඳ ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නවා. එයා කිව්වා සයිනස් අපි දම් පිංකම් කරනවා, වෙන අයට වඩා පන්සල් වලට උදව් කරනවා. ඒ වුණාට අපේ දරුවෝ අපි දහම් පාසල් ගෑවුවේ නැහැ කිව්වා. මම අහුවා ඇයි කියලා. දහම් පාසල් ගියපු ගමන් ඔය අනිත්‍යයි අරව මේවා අනම්මනම් කියලා මේ යකාගේ මනස කනවා කිව්වා. කාපු ගමන් ඔය යකා ජීවිතය පිළිබඳව කලකිරෙනවා කිව්වා. ඊට පස්සේ ඕක අඩිය ගහන්න පටන් ගන්නවා කිව්වා කලකිරීමට. ඊට පස්සේ මේ කම්පැනි ව්‍යාපාරය එකක්වත් මේ වෙනසු කරගන්නේ නැහැ කිව්වා. මං කෝබතුමා හරිම වැඩේ කරලා තින්නේ කියලා. නැත්නම් මේ මේ හාමුදුරු කෙනෙක් ගියාලා බන පොඩ්ඩක් කියපු ගමන් ලදබමනින් සතුටු වෙන්න තණ්හාව එපා නම්මනම් කියලා කියනවා. කියපු ගමන් අර ඔක්කොම ඉවරයි. ඒ ළමයා එතනම ඉවරයි. හයිදයක් කරන්නේ. ඊළඟට අනුන් වාහනයක ගියත් ඒකටත් ඉරිසියා කර කර ඉගෙන ඉන්න තමයි ඉගෙන ගන්න. දැන් මේ අනුන්ගේ සම්පත් වලට ඉබේට ඉරිසියා හැදෙන්න මේ හේතු වෙලා තියෙන්නේ අර ඒ දහම් පාසලෙන් ගන්නවා වැඩි මුදල් සල්ලි භාගයේ හම්බ කරන්න හොඳ නැහැ. එහෙනම් සල්ලි භාවි ගොඩක් තියෙනවා නම් තියෙන්නේ අසාධාරණ මිනිස්සුන්ට. ඒ වගේ අදහසක් තියෙනවා. දැන් ඒක මහත්මයෙක් කියලා කිව්වොත් මේ සාධාරණව නම් කාලබීල ජීවත් වෙන්න විතරයි පුළුවන්, දියුණු වෙනව නම් අසාධාරණෙමයි කිව්වා. එහෙනම් ඉතින් අර මේ ඉස්ටි කවුද මේ බිල් ග්‍රේට් අසාධාරණ මිනිහෙන්නේ? එමනස සාධාරණයෙන් හම්බ කරගත්තේ නැහැනේ. ලෝකෙට විශාල නිර්මාණ සමූහයක් දීලා අපිට විශාල පහසුකම් ටිකක් දීලා නේද? පොඩි ප්‍රමාණයක්. දැන් මේ හයිවේ එකක් දාලා විශාල ආදායමක් ගන්නෝ චීනේ. නමුත් අපිට කොච්චර පහසුවක් දීලාද මේ මිනිස්සු ඒක ගන්නෙ? එතකොට ඒකට කියන්නේ කොහොමද සාධාරණයෙන් හම්බ කරගන්නෝ කියලා? එහෙම කියන්න බෑ. දැන් අර මේ මොකද වෛද්‍ය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දැම්මම මේක තහනම් කරෙව්වා මේ කඩයක් දාලා කියලා. දැන් අපි වුණත් මොකක් හරි ධර්ම ප්‍රචාරණයේ කටුජියොත්තක් කරොත් එහෙම කොට කියන්නේ බිස්නස් කරනවා කියලා. ඒ කියන්නේ බිස්නස් හොඳ නෑ කියලා කියන්නේ. බිස්නස් කියන්නේ ඔච්චර හොඳ එකක්ද? බිස්නස් කියන්නේ බිස්නස් හොඳ නෑ කියලා. නේද? දැන් ධර්මයේ විකුණන කන එක හොඳ නෑ කියලා. මං කියන්නේ කොච්චර හොඳ එකක්ද? කුඩු විකුණන කනට වඩා මාළු විකුණන කනට වඩා. එහෙනම් මස් කඩේට දාලා මස් විකුණන කනට වඩා අරක්කු දෙබෑරුමක් දාලා අරක්කු විකුණනට වඩා ධර්මයේ විකුණන කෑම කොච්චර සනීපයක්ද? අනිත් මිනිස්සුන්ට සනීපයක් දීලා තමුනුත් සතුටක් ලැබෙනවා. ඒ දහම් පොතක් පතක් දීලා කොච්චර හොඳද? හොඳට ජීර්ණය වෙනවා. ධර්මයේ විකුණන කන්න පුළුවන් නම් කාට හරි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම විකුණන කෑම. තේරෙනනේ? මොකද අපි දහමක් විකුණන කන්නේ කුඩු නෙමෙයි. එතකොට දහමක් තුලින් තව කෙනෙක් නිවෙනවා. දැන් මේ චින්තන හැදෙන්න ඕන සමාජයේ. එහෙම නැත්නම් ඒ දර්ශනය තුලින් තමයි මේ හීන දීන කළා තියෙන්නේ. දැන් තේරෙනව නේද දරුවෝ අපිට අතහරින දෙයක් නැහැ කියලා? අත්හරින කිසි දෙයක් අයිතියක් නැහැ. අත්හරිනව කියලා සංඥාවක යා පොරබදනවා කියන එකේදී පැහැදිලි වෙන්නෙම මේක මේක මගේ කියලා පැටලිල්ලක මෙයා ඉන්නවා කියලා. ඔය තමන්ගේ කියලා අල්ලගත්ත දේවල් මට පේන සමහර අය මේව දන් දෙනවා. ඒ දන් දෙන්නේ තමන්. මමත්වේ මාන්නෙන් තමයි දන් දෙන්නේ. මමත්වේ මාන්නෙන්ම තමයි දන් දෙන්නේ. මමත්වේ මාන්නෙන් කිසි දෙයක් කරන්න එපා. කරන්න අයිතියක් නෑ අපිට. විශ්වයේ අයිතියක් නැහැ, සබහා දහමේ අයිතියක් නැහැ. ඔබ සාකච්ඡා කරන්න හැම විටම සබහා දහමත් සමග. බුදුහාමුදුරු සාකච්ඡා කරේ සබහා දහමත් එක්ක. බුදුහාමුදුරු සබහා දහමේ කෙනෙක්. සබහා දහමේ කොටසක් නෙමෙයි, හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරු කියන්නේ සබහා දහම. ඔබ සබහා දහමේ කොටසක් වෙලා ඉන්නවා නම් ඔබ හිමිසරේ දියව යන්න සබහා දහම තත්වයටම. ගොඩාක් මිනිස්සු කියන්නේ නේ අපි සබහා දහමේ කොටසක්. ඒයි කොටසක් කියන්නේ. මිනිහා කොටසක් වෙන් කරගෙන වෙන් වෙන්න හැදුවට එහෙම කොටසක් බෙදා ගන්න හැදුවට බෙදා ගන්න බෑ. කවමදාකවත් බෙදා ගන්න බෑ. ඒ කොටසක් වෙච්ච එකේ දුක තම විඳිනවා ඇතේ. ඒ කොටස ඉතුරු ටිකක් දිය කළා ඉන්න සබහා දහමට. ඊළඟට සබහා දහම තුලින් උපදින ඒ දරුවා, ඒ තරුණයා, ඒ ශ්‍රේෂ්ඨ මිනිසා පුදුම ශක්ති සම්පන්න කෙනෙක්. ජය පරාජය ඉක්මවපු කෙනෙක්. අටලෝ දහමට නොසැලෙන කෙනෙක්. අජර අමර කෙනෙක්. ජරාවට පත් වෙන්නේ නැති කෙනෙක්, මරණයට පත් වෙන්නේ නැති කෙනෙක්, නিত্য වූ කෙනෙක්. එයාට අනිත්‍ය වෙන දෙයක් නැහැ. එයා මේ ලෝකේ තියෙන නিত্যතාවය අඳුනගෙන ඉවරයි. නিত্য එකම දේ තමයි අනිත්‍ය. අනිත්‍ය අනිත්‍ය තුලින්ම හඳුනා ගන්නවා. අනිත්‍යයි කියලා නිගමනයක් නැහැ. අනිත්‍යයි කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි. අනිත්‍යයි කියන්නේ සංකල්පයක් නෙමෙයි. අනිත්‍යයි කියන්නේ වස්තුවක් නෙමෙයි. අනිත්‍යයි කියන්නේ අල්ලලා රඳව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත්‍යයි කියන වචනයක් නොවේ. අනිත්‍ය තුල අනිත්‍යයි යන වචනත් අකුරුත් නැහැ. අන්නේ තරම් ප්‍රබල මට්ටමින් අනිත්‍ය අඳුනගන්න. තව ටිකක් හොඳින් විදර්ශනාවෙන් ඔහොම දියුණු කරලා බලා ගන්න. හොඳයි. ධර්මයේ සිත එඟ කිරීම අපහසු කාර්යයක්. ඒක විශේෂ ඥානයක් තියෙන පිරිසක්ම අවබෝධ කරගන්න, විශේෂ පාරමී බලයක් තියෙන අයම අවබෝධ කරගන්නා වූ දෙයක්. ඒක සත්‍යයක්. ඒක හරියට ඔටුවෙක්ගේ පිටේ දුඹ ගෙඩියක් තියනවා වගේ, ඉරට්ට උඩ ඉඳ ගන්න උත්සාහ කරනවා වගේ. ඒක හරි අමාරු දෙයක්. අර අස්ලොන් ගහක් දෙපළ වෙන්නට විදිනෝ වගේ, කන කැස් බෑවා විය සිදුරෙන් එළිය බලනෝ වගේ. ඒව මිනිස්සු විමසලා බැලුවේ නෑ. විමසලා බැලුවනම් ලෝකෙ සත්‍ය අවබෝධ වෙනවනේ පින්නතුන්ට. විය ගහ කියන්නේ මොකද්ද? විය ගහ කියන්නේ කවදාවත් කුඹුරෙන් එළියට ඒක එහෙම යන එකක් නෙමෙයි. ඒක හරි බර එකක්. අර හාන්න පාවිච්චි කරන්නේ විය ගහ කියන්නේ ඒකරනේ නේ. අර පෝරු ගන්න පාවිච්චි කරන හරක් දෙන්න බැඳලා බඳ හයි කරන එක. ඕක හරි බරයි. ඒක යකඩෙකුත් හයි කරලා දින ඕක බරයි. ඕක මඩකින් යන්නේ නැහැ එළියට. ඒකවල මේ විය ගහ ගේ ඒක සිදුරක් තියෙනවා. අර ඇණයක් දාන්න කෙලවරේ හරකත් එක්ක සම්බන්ධ කරන්න එතනින්. ඉතින් ওই විය ගහ ඇල දිගේ පාවෙන්න ඕන. කවදාවත් කෙරෙන්නේ නැහැ. මේ විය ගහ දැම්ම දැනම තියෙනවා. ඊට පස්සේ ඔක ඇල දිගේ පාවෙලා ගිහිල්ලා ගඟට වැටෙන්න ඕන. ගඟකින් පාවෙලා ගිහිල්ලා ඔක මූදට යන්න ඕන. මූදටත් ගිහිල්ලා ඉවරලා ඔව් අමාවක දවසක් දැන් විය ගහ මූදේ පාවෙවි තියෙන්න ඕන. කවදාවත් පාවෙන්නේ නැහැ මේක. ඉතින් මේ මිනිස්සුන්ගේ මොලේ තියෙනවද නැද්ද කියලා බලන්න කරන වැඩ. අර අඹ ප්‍රශ්නේ වගේ තමයි. මුන්ට මොලේ නැහැ කියලා තියෙන්නේ. ඊට ආම්දුරුන්ටත් මොලේ නැහැ. ආම්දුරුත් කියනවා කන වැස් ගෑව මූදෙන් ඇවිල්ලා කන ගැස් බෑස් දෙකම පේන්නේ. ඒකට දැන් ආම්දුරු රදලා තිනවා කන ගැස් බෑගුවට එකක් තමයි කන අනිත් එක පේනවා කියනවා. එහෙනම් කියන්න එකක් පේනවා කියලා. එකක් පේනවා එහෙම එකක් නැහැ. කන ගැස් බෑ උට පේන්නේ නැහැ දෙකම නැහැ. කන ගැස් බෑක් කියන්නේ ඒක. ඊට පස්සේ ඒ ගැස් බෑවා මතු වෙනකොටම අවුරුදු ගානකට කාලයකට පස්සේ මතු වෙන ඒ කැස්බෑව මේ හරියට ඒක පාවි පාවි අමාවක දවසක වෙන්නලා ඕක අර විය සිදුරෙන් එළිය බලන්නවලු. දැන් එළිය බලන්න අමාවක දවස එළිය නෑනේ. ඒතකොට කන කැස්බෑවට එළිය පේන්නේ ඕ නෑ. දැන් ඊළඟට තා පොඩ්ඩක් කොහෙල විමසලා කියලා බලන්නවනේ මේ විය ගහේ සිදුරක් තියනවද කියලා. මට හිතෙන විදිහට සිදුරක් නෑ. මෙහෙම මොකක් හරි කොක්කක් එකක් තියෙනවද? ඒක ඒකටද විය ගහ කියන්නේ? අර හාන්න පාවිච්චි කරන එක නෙමෙයිද? ඒක නගුලද? අරකටද ගිය ගහන්නේ? ආහා මෙහෙම පොල්ල. පොල්ල. ආ ඒක. ඔව්. ඒකටද කියන්නේ? සුවඳ හරියට. වෙලාවක අරන් එන්නකෝ විය ගහ තාහුනොත්. ඒ ඒක තමයි. මොකද ලොකු එකක් නෙමෙයි මේ විශාලව. තර මේකට දිය ගහ කියලා කියනවනේ. නගුල. නගුල කියලා? නගුල් විය. ඒකට ගහනවා. හරි ඒක. ඉතින් ඕක බාවලා යනවද එහෙම? ඒක තමයි මේ තියෙන විය ගහ නෝ වෙන්නේ නැති වැඩක් තමයි ඔක්කොම දෙකට දෙන්නේ වෙන්නේ නැති දේවල්. ඉතින් ඒ විදිහට ඇවිල්ලා ඔහොම එළිය දගෙනලු. ඒ කියන්නේ වෙන්නේ නැති වැඩක්. ඒ කියන්නේ අර අස්ලොන් ගහේ වැඩක් කෙරෙන්නේ නැහැ. ඒ අස්ලොන් ගහ 16කට පල්ලා අස්ලොන් ගහ 16කට පැලුවොත් අනිශ්චයකින් තමයි බලන්න වෙන්නේ. සිවුම් ගහන්නේ ඊට පස්සේ මේ අමාවක දවසක විදුලිය එළියෙන් කවදාවත් ඔය අස්ලොන් ගහක් හොයන්න බැරුව ඇති. නිකන් ලොන් ගහක්වත් හොයාගන්න බෑ. මේ විදුලියෙන් ඊට පස්සේ ඕක දෙපළු වෙන්න විදිහින් ඊතලයක් හදන්නත් බෑනේ. ඉතින් ඒ නිසා ඕක කෙරෙන්නේ නැති වැඩක්. එතකොට මේ පුජ්‍යලයාට කරන්න බෑ කියන තනිවිඩේ තමයි එතන දෙන්නේ. පුජ්‍යල ශක්තියට ඒක කරන්න බෑ කියන එක තමයි ශක්තිය බවට පත් වෙන්නේ. අර ඒක අර දාර්ශනික හාමුදුරු කෙනෙක් දුන්නු පණිවිඩය වගේ තමයි. ඔබ උණගසක් බවට පත් වෙලා එන්න කිව්වලු. සාමත් තියනවා ටිබෙට් එහෙම රටවල් වල කර්මස්ථානයක් දෙනවා. අර කර්මස්ථානයක් දෙන්න කිව්වලු නිවන් අවබෝධ කරගන්න. ගිහින් කිව්වලු ඔබ උණගසක් බවට පත් වෙලා එන්න කිව්වලු. කැලේට ගිහිල්ලා ඔච්චර දෙනු පණිවිඩය. නේ? දවසක් මේ ටෙස්නේ කරා නේ. සයින්ස් මතක් කළා මේක. උණගසක් බවට පත් වෙලා එන්න කිව්වලු. දැන් බලන්න මේ චින්තාමය ප්‍රඥාවම උසස් වෙන්න ඕන. ඉතින් ඒ ඇත්තෝ එක පණිවිඩයක් අරගෙන ගිහිල්ලා චින්තාමය ප්‍රඥාව වඩනවා එතෙන්ට. ඉතින් අපේ උන්දල වඩන්න නැති නිසා අපි ගෙනල්ලා වඩවනෝ. ගෙදර හිටියට ඕක වඩන්නේ නැහැ කියලා අපි දන්න ඒ නිසා අපේ උගුර කෑලි කැඩිලා යනකම් හරි අපි වඩවනෝ කට්ටියට කියනවා. එතකොට දහස් වාරයක් හරි කියද්දි මිනිස්සු ඔක තේරුම් ගන්නේ. උණ ගහක් බවට පත් වෙලා ඉන්නකෝ. ඉතින් කාලයක් ඇවිල්ලා කිව්වලු දැන් මං උණ ගහක් කියලා කිව්වලු. මොන පිස්සුද ආයන්න කිව්වලු. ආයන්න කිව්වලු ආයෙ ගිහලා උණ ගහක් බවට පත් වෙලා ඉන්න කිව්වලු. ඉතින් උම ඇවිල්ලා වාර ගානක් ඇවිල්ලා කිව්වලු ඉතින් මං උණ ගහක් කියලා. ඊට පස්සේ කිව්වලු අවසානෙම උණ ගහ අවදාමත් මම උණ ගහක් කියලා කියන්නේ නැහැ කිව්වලු. ඔයගොල්ලෝ අහලා තියෙනවද උණ ගස් කියනවද කතා කරලා මං උණ ගහක් කියලා? ආන්න එතෙන්ට එන්න ඕන. මාර්ගඵලලාභී ඉන්නේ. මම මාර්ගඵලලාභීන් කියලා කියන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේලා දෙන දහමක් දේශනා කරයි. මම රහත් වෙච්චයි මම රහත් කියලා කියන්න ඕනේ නැහැ. එතෙන්ට දහමක් දේශනා කරයි. ඈ දාර්ශනිකයෝ ඒක තේරුම් ගනේ. ඔබ කවුද දැන්? උණ ගහද්ද, කොස් ගහද්ද, දෙල් ගහද්ද, පොල් ගහද්ද, එහෙම නැත්තම් තාමත් අර වෙනද හිටපු කෙනාමද, නාමික කෙනාමද? ඔබ කවුද? මොකද උත්තරේ? බලන්න උපරිමයෙන් උත්තරයක් දෙන්න බලන්න හැමෝම. හැමෝගෙම අහගෙන යන්න. තනි උත්තරයක් දෙන්න බලන්න. ඔබ කවුද? හැබැයි අනුන්ගේ උත්තර කොපි කරන්න නැතුව තමන්ගේ උත්තරයක්ම තමා තුළින්ම පැන නගින උත්තරයක් හොයාගන්න බලන්න. මම මෙන්න මේ උත්තරේ දෙන්නේ කියලා ඒ වෙලාවම හිතා ගන්න. එච්චරයි. ඊට පස්සේ අනිත් අයගේ ඇහෙන උත්තර බලලා ඒවට නිකන් අර ගලපල උත්තර දෙන්න එපා ඈ. අර මම මේ අත්කම් බාණ්ඩ පෙන්වුවා වගේ. අත්කම් බාණ්ඩ හද හද හිටිය මේ වට හැදුව එකක්වත් හරි ගියේ නැහැ. ළඟපාත අයින් කරව මීහරකෙක් හිටියා. මීහරකගේ අන් දෙක ගලවලා හොඬයක් ගාලා අලියෙක් හදලා ගෙනින් දොන්න. ඊට පස්සේ අර මේ ඔක්කොම මීහරක හදලා තිබ්බේ. උට හොඬයක් ගාලා ගෙනින් දුන්නාම ඌ මීහරකේ අලියෙක් වුණානේ. කවුරුත් ළමෙක් කිව්වද කොයිද ඔය මං හදපු මීහරකට ඔය හොඬයක් ගාලා ගෙනල්ලා දෙන්නේ කියලා. ඒ වගේ අපිත් සමහර වෙලාවට අනිත් කෙනා කියාගෙන එනකොට ඒගොල්ලම තා පොඩ්ඩක් එකතු කරලා දෙයක් කියන ඕ ඒ ගතිය එච්චර හොඳ නෑ. නෑ ඉතින් අර මුකුත්ම නොකියා මේ හැදුවේ නෑ කියලා ගුටි ගන්නවට වැඩිය හොඳ නැද්ද? මීහරකෙකුට හොඬයක් ගාලා හරි ගෙනින් දීලා ගියක් අර ලගුණු ගත්තාම නැත්නම් හැදුවේ නෑ කියලා කිව්වම ගුටි ගන්න වෙනවනේ. ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. අනුන්ගේ එකක් හරි වෙන්නල එක වේර ගන්න ඕන. හරි, ඔබ කවුද? මොකද උත්තරේ? ස්වභාවයක්. ඔබ කවුද? මුලාව. ඔබ කවුද? ඔව්. වචන නැහැ. ඔබ කවුද? ඉස්තරේට කෙනා නෙමෙයි, ඔබ නෙමෙයි. හා, ඔබ කවුද? ඈ, නොකිසිවෙක්. මං හිතුවා මුට සිවා කිව්වා කියලා. නොකිසිවෙක්. ඒක හම්බුනේ පොඩ ඇහෙනවා මදි. මුට සිවා. හරි. ඔබ කවුද? නිදහස්. ඔබ කවුද? ඈ, වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඔබ කවුද? තේරුම් ගන්න වචන නැහැ. ඔබ කවුද? ඈ, කවුරුවත්ම නෙමෙයි. ඔබ කවුද? කිසිවෙක් හෝ කිසිවක් නොවේ. කිසියෙකුත් නෙමෙයි. ඕ, ඊට පස්සේ ඔබ කවුද? කිසියෙක් නොවේ. ඔබ කියන්න බලන්න. කිසිවෙක් නොවේ. ඔතන ඉපිටා ඔතන බලන්න කෙනෙකුත් නෑ, බලන්න දෙයකුත් නෑ. මෑනියෝ, කිසිවෙක් නොවේ. ඒ පිටිපස්සෙන් කවුද පැත්තෙන් කියන්න බලන්න? මහන්තේ කිය ස්වභාවයක්. ඊට පස්සේ කවුරුත් නෙමෙයි. විශේෂක්තිය. මම නෙමෙයි. ඈ, නියන සාගයක් විතරයි, මොකුත් නැහැ. කවුද ඔබ? ඈ, කවුද ඔබ? සත්ව පුද්ගල දෘෂ්ටි නැති කෙනෙක්. කවුද ඔබ? ඈ, නිශ්චිත පුජ්‍යලයක නැහැ නෙමෙයි. ඊට පස්සේ කවුද ඔබ? ඔව් කියන්න. ඔව් ස්වභාවයක් පුජ්‍යලයක් නෙමෙයි. තව කියන්න. හා සිවිලි සමුදාය ස්වභාව ධර්මයේ කොටස. එයා ස්වභාව ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. තව කවුද ඔබ? හා කෙනෙක් නොවී ඉන්න උත්සාහ කරන කෙනෙක්. මාර කෙනෙක්. එයා නියම කෙනෙක්. ඊට පස්සේ කවුද? කවුද ඔබ? කවුද ඔබ? ආ උත්සාහ කරන කෙනෙක්. තව කියන්න බලන්න කවුද ඔබ? ඈ රාමුවක් නෑ. කවුද ඔබ? ඔකේ පුජ්‍යලෙක් නොවේ. ඊළඟ අලුතෙන් හදන අර මොකද ඉලෙක්ට්‍රොනික ID එකට දාන්න ඔය නම. නෑ අලුතෙන් හදනවා මේ ජාතික ඇඳුරුම් පතක් ඉලෙක්ට්‍රොනික ID මේ ඇඳුරුම් පතක් ඒක හදනකොට ඔය නම තමයි දාලා ගන්න ඕන ඔය ඇත්ත. නාමය දාලා ඔය ජයවර්ධන ආරච්චිලාගේ කිසිවෙක් නොවේ. කංකානන්ගේ කිසිවෙක් නොවේ කියලා දැම්මනම් හරි. අපි මේ අන්තර්ජාලයේ ඉන්න පින්නතුන් කියලා කියනවා කන්නාඩියක් කියලා. ඔබ කවුද කියලා අහුවම කන්නාඩියක් කියනවා. කන්නාඩියක් කැඩපතා. හොඳයි නේද? අපි ඇත්තන්ට හොඳ ඉතින් දර්ශනයක් තියෙනවානේ. හාමුදුරුවෝ මෙහෙම බණ කියන්න ඕනේ නැහැ වගේ දැන්. නැත්තන්ට මේ මන කියන්න හැකියාව තියෙනවා මටම. නැත්තම් බලන්න ඔය වගේ දර්ශනයක් තියෙනවද කියලා බලන්න. ඔය පන්සල්වල නිකන් හේතු වෙලා කණු වලට හේතු වෙලා සීල් ගන්න උන්දලාට එහෙම දර්ශනයක් ආවේ නැහැ. ඔයනි වචනයක් කියන පෞරුෂයක් හරි හැදුනේ මේ බණ ටික අහලා. නීල අහලා බලන්න ඔය නිකන් මේ කණු වලට හේතු වෙලා ඉන්න උන්දලාගේ ඔය දර්ශනේ නෑ. නිකම්ම ඇටිගොඩවා කලාවලට හිවලා හිටියේ කියලා දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. හිංසා ධර්මයේ සමග සංවාදයක් ඇතිවීම තුළ මානසිකාරයක් වීම තුළ තමයි ওই සියලු දර්ශන පහළ වෙන්නේ. අර එක දාර්ශනිකෙක් ඉන්නෝ මේ අන්තර්ජාලයේ පපාජී කියලා ඉන්න කෙනෙක්. එතුමාගෙන් අහනෝ ඉංග්‍රීසි භාෂෙන් අර Who are you කියලා. එතකොට එයා දෙන උත්තරේ තමයි I am that කියලා. මම ඇඟිල්ල දික් කරනවා I am that කියලා උඩට දික් කරනවා. හා and then මොකද that එක ඊට පස්සේ ඉතින් that එක ගන්න වෙනවද ඇහෙන කාලයක්. ඒක තමයි. ඔය වගේම තව සිද්ධියක් මම දැක්ක. තව කවුරු හරි කෙනෙක් අර ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් හිටියා මේ ජැකී චෑන් කියලා හිටියන එක තාමත් ඉන්නවා ජැකී චෑන් එයා බොඩිස් බෞද්ධ කලාකරුවෙක්. එයාගෙන් ඇහුවාම ඔබ කවුද කියලා මිනිහා වටපිට බැලලා කියනවා මමත් ඒක තමයි හොයන්නේ කියලා. ඒක තමයි හොඳම වැඩේ. කවුද ඔබ කියලා ඇහුවාම පොඩ්ඩක් මාත් නේ හොයන්නේ ඒක තමයි මමත් හොයන්නේ ඒක තමයි මමත් හොයන්නේ ඒක තමයි කියලා. එතකොට සොයා ගත්ත කෙනෙක් සමහර අවස්ථාවල බුදුහාමුදුරගෙන් ඇහුවාම පොදු වචනයක් දෙනවා මම ශ්‍රමණෙක් කැමතිද මම වචන ටිකක් කියන අහගෙන ඉන්න හා වරු තමාගෙන විග්‍රහයකින්ට මුකුත් යන්නේ නැතෝ උන්වහන්සේ බන් ටික දේශනා කරනකොට එතකොට අවබෝධයට පත් වෙන අවබෝධයට පත් වුණාට පස්සේ මේ වැඩේ ඉන්නේ බුදුරජාණන් වහන්සේමයි මේ ධර්ම මේ දේශනා කරන්න බෑ වෙන කෙනෙකුට කියලා තේරුම් ගන්න අවබෝධ කර ගන්නවා. මේ සියලු ධර්ම දේශනා කරන්නේ පිනුතුනේ ඔබට තේරුම් ගන්න නෙමේ ඔබව තේරුම් ගන්න. මේ සියලු ධර්ම දේශනා කරන්නේ ඔබට තේරුම් කරන්න නෙමේ ඔබව තේරුම් ගන්න. ඔබ මේ ධර්මයේ තේරුම් ගන්න උමනාවක් නැහැ. ඔබ තේරුම් ගත යුත්තේ ඔබමයි. ඒ නිසා ඔබට තේරුම් ගන්න ධර්ම දේශනා කරද්දී බෝ ලෝකේ හැමතැනම ඔබව තේරුම් ගන්න දේශනාවක් ඔන්න ඔබට ඇහෙනවා සම්මා සමාධියෙන්. ඔබව තේරුම් ගන්න. ඔබව තේරුම් අරගෙන ඔබේ දුක්ඛාන්තයන් වලින් ඔබ නිදහස් වෙන්න සියලු ආන්තයන් වලින් නිදහස් වන්න නිදහස් වූ තැන ඔබ අර දස සංයෝජනයන්ගෙන් නිදහස් වෙනවා. සක්කාය දිට්ඨිය දුරව යනතුරු නටන තොයිලය මෙයයි. දේශනා ප්‍රාතිහාරය. කොච්චර තොයිල් නැටුවත් ඔබේ අවසරය නැත්නම් ඔබේ සක්කාය දිට්ඨිය ඔබෙන් දුර වී යන්නේ නෑ. ඔබේ අවසරේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඔබට අවශ්‍යතාවයක් තියෙන්න ඕන දුකෙන් නිදහස් වෙන්න. දුක කියන්නේ මේ හිතයි අපි ගොඩ ගහගත්ත සංඥා පද්ධතියයි. මේ සංඥා පද්ධතිය මම දුරු කරන්න ඕන. ඉස්සර මට කියලා සංඥා පද්ධතියක් තිබුණා. ඒ සංඥා පද්ධතිය ඇතුලේ ගොඩ ගැහිලා මහා දුක් කන්දරාවක් තිබුණා. දැන් අපිත් මේ ධර්ම ඉගෙන ගත්තේ නැත්තම් පිනතුනේ මම මේ කල්පනා කරන්නේ අපේ ඔළුවේ මොන තරම් දුක් රැසක් තියේද කියලා. ඇති දේ පිළිබඳව මාන්නය, නැති දේ පිළිබඳව හීනමානය, ඈ වෙච්ච දේවල් පිළිබඳව සංවේගය, නොවෙච්ච දේවල් පිළිබඳව ප්‍රාර්ථනා කොච්චර තියෙන්න පුළුවන්ද? දැන් අතීතේකුත් නැ, අනාගතේකුත් නැ, වර්තමානේකුත් නැ, වෙච්ච දේකුත් නැ, නොවෙච්ච දේකුත් නැ, කරපු දේකුත් නැ, කරවන කෙනෙකුත් නැ. එකම ස්වභාව ධර්මයක් ලෙස බොහෝම නිශ්චලව ගලාගෙන යන පුංචි ළමෙක් වගේ. සනසීමින් යහපතින් ඉන්න පුංචි ළමෙක් වගේ දෘෂ්ටි නැතුව ඉන්න. දැන් පුංචිම ළමයින්ට දෘෂ්ටි නැනේ. පොඩි ළමයින්ට දෘෂ්ටි නැහැ. ඒ නිසා මටක් කියයි දන්නේ අර සායි බාබා වගේම ආනන්ද බබා කියලා කියයි දන්නේ නේද? එහෙම නමක් આવොත් එහෙම ටිකක් ලෝක ප්‍රචලිතේ ටිකක් නම වෙනස් කරලා බලන්න ඕන. ආනන්ද බබා කිව්වොත් එහෙම සාමාන්‍ය. සායි බාබත් නැති එකේ නේද? එහෙනම් ටිකක් අවධානය යොමු කරලා බලයි කවුද මේ ආනන්ද බබා කියලා. ඈ සතුටෙන් ඉඳීමේ කලාව ඉගෙන ගන්න ඕන. සැහැල්ලුවෙන් ඉන්න ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. උප්පත්තියක් ඇති නැති එක පිළිබඳව කතා කරලා තියෙනවද කියලා මන් ත්‍රිපිටක ධර්මයේදී බලද්දී එහෙම එකක් නැහැ. ඉපදීමක් නැහැ මෙතනින් පස්සේ කියන කතාවකට එන්නේ නැහැ. කොසල් මහ රජතුමා අහනවා හැම රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්ගෙම හැම රහතන් වහන්සේ කෙනෙක් ළඟටම ගිහිල්ලා බුදුහාමුදුරුව කොසල සංයුත්ති තියෙන්නේ බුදුහාමුදුරුව යලි උපදීද නූපදීද කිසි කෙනෙක් දෙන්නේ නැහැ උත්තරය. බුදුහාමුදුරුව උපදී කියලා දේශනා කරලා තියෙනවා. එසේ දේශනා කර නැත. නූපදී කියලා දේශනා කරලා තියෙනවා. එසේද දේශනා කර නැත. එහෙනම් උපදින්නෙත් නැද්ද? උපදින්නේ නැත්තේත් නැද්ද කියලා අහනවා. එසේ දේශනා කරේ නැත. ওই විදිහට කියලා හැමෝගෙම අහනවා. සරියුත් මහ රහතන් වහන්සේ කෙනත් අහනවා. එතකොට මේ හැම තැනකින්ම කියන්නේ අනන්ත වූ දේ අනන්ත වශයෙන් තේරුම් ගන්නවා මිසක් ඒක අන්තයකට දාලා මහරජ තේරුම් ගන්න එපා කියලා කිව්වා. ඒ කොච්චර බණ කිව්වත් අර කුසල් රජුරු කියන යකා මේක තේරුම් ගත්තේ නෑනේ. නිකන් දැනුමට ප්‍රශ්න කරාට තර්ක කළාට එයා තේරුම් ගත්තේ නෑ මේක. සත්‍ය තේරුම් ගත්තේ නෑ. දැන් තේරෙනවන පිනතුර මෙච්චර අසිරිමත් දහමක් අපිට තිබිලා මහා ශ්‍රේෂ්ඨ ජාතියක් නිම වුණා. ඒ ශ්‍රේෂ්ඨ ජාතිය නිම වෙච්ච යුගයෙන් පස්සේ මේ ශ්‍රේෂ්ඨ ජාතිය විනාශ කරන්න කියලා ඇවිල්ලා මුළු දහම් පොත්පත් ඔක්කොම හැරෙන්න මෙහෙ විකෘති කරලා විනාශ කර හැටි. ඒ විනාශ කළාට පස්සේ අපේ ශාසනයේ මගඵල නිර්වාණ ධර්මයන් වලින් ශූන්‍ය වෙලා මහා නිකන් නේද? නිකන් කෑම දාසල විතරක් බිහි වෙලා කන්න වදන් ටිකක්ම දේශනා කරගෙන ජීවත් වෙන යුගයක් ආරම්භ වුණා. ඉතින් ඒ යුගයෙන් පස්සේ මේ සද්ධර්මය මේ පහන දැල්විලා කොයිබහරි තැනක තිබිලා පරම්පරාවෙන් දැල්විලා ඇවිල්ලා නැවතත් මේ ශ්‍රීලක් දෙරණේ මේක දැල්වෙනවා. මේ පණවිඩේ තනියෙන් අවබෝධ කරන්න බැහැ පිළිතුරේ. තේරුණා නේද? මේ තනියෙන් අවබෝධ කරන්න බෑ. මේකට කල්යාණ මිත්‍රත්වයේ තියෙන උන යම් කිසි තැනක නිවිලා ගියොත් ඉවරයි. ඒ කියන්නේ මිනිස්සුෙකුට තනියෙන් හිතා ගන්න බෑ. ඒක තනියෙන් දල්වා ගන්න ලෞතුරා බුදු කෙනෙක්. ඒ තනියෙන් දල්වා ගන්න එක කල්යාණ මිත්‍ර උදව් වෙනොත් මේ කියද්දි දැල්වෙන්නේ නැති එකේ තේරුම් ගන්න බැරි වෙන එකේ තනියෙන් කෙසේ දැල්වා ගනේද? කවදාවත් මේ අපි තුල මේ සක්කාය දිට්ඨිය නැමැති ශක්ති ධාරාව තුල මේක ඉක්මවන්න ශක්ති ධාරාව එනර්ජි එක නැහැ. මේ බඳවන ශක්ති ධාරාවක් පමණයි තියෙන්නේ මේ ඉන්ද්‍රිය ශක්තියින් වල. එතකොට මේකෙන් නික්මවන ශක්ති ධාරාව නැති නිසා මේ මිනිස්යාව අසරණ වෙනවා. ඒක මහා අසිරිමත් කැපවීමක ප්‍රතිඵලයක් ඇටේට ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශක්ති ධාරාව නිෂ්පාදනය කළා. මේ ඒක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. මේක විශ්වයේ දෙයක්. හරියට තේරුම් ගත්තොත් මේ සැනසීම කියන එක ඕනම ආගමක් තුලින් මතු කරගන්න පුළුවන්. Hindu ආගම තුලින් මතු කරගන්න පුළුවන්, Muslim ආගම තුලින් මතු කරගන්න පුළුවන්, Catholic ආගම තුලින් මතු කරගන්න පුළුවන්, Buddha ආගම තුලින් මතු කරගන්න පුළුවන්. මොකද හේතුව කවුරුත් මේ භුක්ති විඳින්නේ මේ ලේයට මස්තහර ටිකයි, සුභා දහමයි, හිරුගේ උණුසුමයි, ජලයයි, මහ පොළවේ සාරයයි සහ දුක සපයි. ඉතින් ඕක විඳින මිනිස්සුන්ට මේක තේරුම් ගන්න එක ප්‍රශ්නය නෙමෙයි. මේ තේරුම් ගන්න ඕන. මොකද්ද ජීවිතේට නිර්වචනයක් දෙන්න බෑ. ඇයි? ජීවිතය කියලා එකක් නැහැ. මම ඉස්සර පින්නතර හැම දෙයකටම නිර්වචනය සපයනවා. තණ්හාව කියන්නේ මොකද්ද? ආශාව කියන්නේ මොකද්ද? ඇලීම කියන්නේ මොකද්ද? තරහව කියන්නේ මොකද්ද? ඕම 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 නිර්වචන සපයන කාලේදී මම ජීවිතය යන කුමක්ද කියලා ප්‍රශ්නාර්ථයක් දැම්ම. දාලා මේකට දැන් හොයනවා 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 එන්නේ නැහැ. ඒ අතරම අනිත් දේවල් වලට නිර්වචන ලියලියා යනවා. මම ඉතින් මේක විවිධ තැන් වලට ගිහිල්ලා බලනවා. පොළවේ යට ඉඳගෙන කල්පනා කරලා බලනවා. උඩ ඉඳලාගෙන කල්පනා කරලා බලනවා. ඉහළ කඳු මුදුන් වල නැගලා කල්පනා කරලා බලනවා. උදේ පාන්දරින් නැගිටලා මේක කල්පනා කරලා බලනවා. මම හොයාගන්න බෑ. මොකද ජීවිතය anu කවරක්ද කුමක්ද කියලා හොයාගන්න බෑ. පස්සේ දේරුණා ජීවිතය කියලා එකක් නැති එකේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. ඕ නිදර්ශනයක් කොහොමද හොයන්නේ? ජීවිතය කියලා එකක්ම නැහැ. තව බනවනද? ඔය ඇති. පඩලවාගත්ත ඔක්කොම පඩලවිලි උතරින් ලිහිනවා. ඔය ඇති. ජීවිතය කියලා එකක් නැතිකොට කොහොමද ජීවිතයට නිර්වචනයක් සපයන්නේ? දැන් අපේ මිනිස්සු වෙනෝම ආට් එකක් හදාගෙන තියෙන සිල්වත් ආට් එක. දැන්වත් සාමාන්‍යයෙන් හිතන සිල්වත් ආට් එක කියන බලන්න මට. ආරණ්‍ය සේනාසන වල හාමුදුරුවරුන්ගෙන් අන්නේ ආට් එක හම්බ වෙනවා. පාත්‍රයේ කරේ ඉල්ලගෙන සිවුර හොඳට පොරවගෙන බිම බලාගෙන සිරප්පු නැතුව දානට වඩිනවා සිල්වත් ආට් එක. මං කියන්නේ ඒක වැරදි කියලා. ඒක හොඳයි. අපිත් ඒක කරනවා. කරන්න ඕන වෙලාවලදී කරනවා. අපිත් ඒක ආට් එක. කලාව. ඒක ඇද සිල්වත්කමක් නැහැ. ඒ කලාව හදාගත්තා. ඒ කලාව තමයි. ඒ කලාව තුළ මහා ප්‍රඥාවක් මහා ගුණයක් තියෙනවා කියලා කියන්න බෑ. ඕනම භූතයෙක් හෙට මහාන කළා ඔය විදිහට සිවුර පොරවල පාත්‍රය කළා පොලිම කියවන්න පුළුවන්. ඒක පස්සේ නෙමෙයි ඒක. බිම් බලාගෙන කෑම හිමී සැරේ කෑම. මමත් එහෙම කාලයක් හිටියා. ගොඩු අත පාවිච්චි කරලා සිරප්පු නැතුව පයින් යනවා. ඉතින් ගොඩාක් අය කිව්වේ මම ඒ කාලේ මේ ලොකු හොයාගන්න බැරුව මේ තෙරක් හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු කාලෙදි. ඒ වුණාට මිනිස්සු දැක්කේ වාම මාර්ගඵලලාභී. ඕ හැදියේ සිල්වතෙක් හැදියේ මම මේ මහා පීඩන ගොනකට අහුවෙලා මේ මගක් හොයාගන්න බැරුව තැවෙනවා. මිනිස්සු හිතන්නේ අපි දකලා වේ පූර්ණත්වයටපත් වෙලා ගුල පූර්ණත්වයටපත් වෙලා නෙමෙයි අන්තිමටම තාප්පෙටම හේතු වෙලා පීඩනයටපත් වෙලා හිටියේ. නමුත් ඒක හොයාගන්න දැන් හිතන්නේ දැන් අපි හරි සරලයි කියලා. නම් ඒ සහැල්ලුවේ ලෝකේ ඉන්න ලෝකයක් තියෙනවා. ඒකේ පුහු සහැල්ලුවකුත් තියෙනවා ලෝකේ. ඕ පරමාර්ථය අවදීකින් සහැල්ලුවකුත් තියෙනවා ලෝකේ. ඇත්ත ධර්මය නිසා අවබෝධය නිසා ජීවිතයේ ප්‍රශ්න විසඳා ගත්තාද? ගැටලු සැහැල්ලු කර ගත්තාද? ධර්මය අවබෝධ වීම සඳහා ඔබට කරන්නට තිබෙන්නේ අත්හරිනවනම් අත්හරින්න සියල්ල. සියල්ල අත්හරින්න කියලා කියනකොට අර එතකොට කලින් වචනෙත් එක්ක ඕනනම් ගලපලා බලන්න පරස්පරතාවයක් අහු වෙනවද කියලා. නමුත් එහෙම අහු වෙන විදියක් නැහැ. ඒක හරියට තේරුම් ගත්තොත් අත්හරිනව නම් අත්හරින්න සියල්ල. මොකද සියල්ල අත්හරින්න කියන තැන අතහැරීමත් අතහැරෙනවා. අල්ල ගැනීමත් අතහැරෙනවා. සියල්ල අත්හරිනවයි කියන තැන ක්‍රියාවක් නැහැ. කරන්නේ නැහැ. කරවන්නේ නැහැ. දැන් ප්‍රශ්නාර්ථයක් ගොඩ නැගෙනවා. එහෙනම් ඕක මිනිස්සුෙකුට කරන්න බෑ නේද කියලා කරන්න පුළුවන්. අන්නේකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යම්කිසි මිනිසෙක් ඉන්නවා වතු ඉඩකඩම් අයිතිකාරයෙක්. තේ වතු තියෙනවා, රබර් වතු තියෙනවා, පොල් වතු තියෙනවා. එහෙමයි. යම්කිසි දවසක මේ මිනිසයා මේ දේවල් ඔක්කොම පවරනවා. එහෙම නැත්නම් විකුණලා දානවා. එහෙම නැත්නම් අයිතියක් නැති බව තියෙනවා. එහෙම නැත්නම් රජය විසින් අයිති කරගන්නවා. දැන් ඊට පස්සේ මිනිසයාත් ඒක තේරුම් ගන්නවා. එදා ඉඳලා එයා ඒ පොල් වතු, රබර් වතු, තේ වතු පිළිබඳව කලබලයක් ඇති කරගන්නවද? නෑ. ඒයි කලබලයක් ඇති කරන්නේ නැත්තේ ඒව තමන්ගෙන් ඈත් වෙලා, ඒව තමන්ගෙන් ගිලිහිලා කියලා ඒවයි දැන් සෙවීමට මට අයිතිය නෑ කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ අපේ මනස පිළිබඳව, මේ මගේ සදායතන පිළිබඳව, මම මගේ කියන බන්ධණයෙන් ඔප්පුවෙන් තියනකන් තමයි මේ කලබලයේ තියෙන්නේ. ඊට පස්සේ ඒ අත්හැරීම සිද්ධ වුණාට පස්සේ කලබලය නැහැ. එහෙමනම් අපි මේ සිත් අල්ලගෙන ඉන්නකන් තමයි අපිට මේ කලබලයේ තියෙන්නේ. මේ සිත් අල්ලගන්න එපා, මේ සිත් නිදහස් කරන්න. නිදහස් කරාට පස්සේ නිදහසේ සැහැල්ලුවෙන් දකිද්දී පුදුමාකාර විදිහේ තමන්ට සංවර බවක්, සංසුන් බවක්, නිදහස් බවක් දැනෙන්න පටන් ගන්නවා. ආන්නේ විට ප්‍රීතියක්, සුඛයක්, ඒකාග්‍රතාවයක් කියන මේ දැහැන තමා තුළ වර්ධනය වෙනවා. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව වර්ධනය වෙනවා එතනම. මේ හිත නිදහස් වෙන්නේ නැතුව ප්‍රීතියක්, සුඛයක්, ඒකාග්‍රතාවයක් පිහිටන්නේ නැහැ. ප්‍රීතිසුත ඒකාගතාදී ඥාන සම්පයුක්ත හොඳට ප්‍රඥාවෙන් කරුණු අවබෝධ කරගත් බැවින් හටගත්තා වූ නොවෙනස්වන හිත පාලනය කරොත් එහෙම හැමතිස්සෙම වෙනස් වෙයි කියලා බයක් තියෙනවා. පාලනයකින් තොරව සත්‍ය අවබෝධයෙන් යමක් තේරුම් ගත්තාම ඒක වෙනස් වෙයි කියලා බයක් නැහැ. දැන් මේ කියන කරුණ කාරණා අතර තමන්ට මොනව හරි නොතේරෙන අපහැදිලි කාරණයක් තියෙනවා නම් අහන්න. අත්හැරීම පෞරුෂ. මන් වාඩි වෙන්නකෝ. නෑ නේද දැකලා තියෙනව නේද හොඳ කුණු බක්කි ගාව සමහර වෙලාවකට සමහරලාට විශාල කුණු ගඳු ගාව ඒ කුණු ගොඩවල් වල තියෙන බෝතල් වලට කුණු ගොඩවල් වල තියෙන එක එක සෙල්ලම් බඩු වලට බාණ්ඩ වලට ඉටි කවර වලට පොර බෑග් වලට පොර කන ජනතාවක් දැකලා ඇති ටීවී එකෙන් හරියි. දැකලා තියෙනව නේද කුණු ගොඩවල් ගාවේ ඉන්න එහෙම සමංග ඔයත් එහෙම ඔය මැදට ගිහිල්ලා පොර බෑග් එකෙන් පොර බදනවද ගන්න? ඒ මේ පොර බෑග් එක මගේ මේ බෝතල් ටික මගේ කියලා අල්ලගන්න එහෙම යනවද? ඇයි කුණු ගොඩවල් අවසන්නේ මේ කුණු ගොඩවල් අතර පොර බදන අය දිහා බල බල පව් මිනිස්සුන්ගේ දුප්පත්කම නිසා අසරණ කම නිසා ඒ කුණු ගොඩ ඒ පොර බදන සෙට් එකේ අතරම තමයි මේ තරඟ හැදෙන්නේ. අපේ අතර නෙමෙයි අපිට ඒක තරඟයක් ඒකේ නෑ. කුණු ගොඩෙන් එකක් වෙන් කරගන්න අපි තරඟ කරන්න යන්නේ නැහැ. අපි කුණු ගොඩට දාලා ඒක අහක බලන්න අපිට වෙන වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ මේ ලෝකේ ඉතින් කුණු ගොඩේ තරඟ වාදින සමහර මිනිස්සු ඉදෙනවා ඇති. මේ මිනිස්සු ඉදෙන පරි මොඩයි මේ බලනවා මේ පොර ගාලා මේ බෝතල් ටික ගත්තනම් එහෙම කීයක් ගන්න පුළුවන්ද දවසේ ගන්න ඔයා ගන්න පුළුවන් නේද කියලා. නමුත් දවස ගන්න නෙමෙයි අවුරුද්දක ගන්න තිබුණත් ඒක අපිට වැඩක් නැහැ. ඒ නිසා අපි ඒක දාලා යනවා. ඒ නිසා මේ ලෝකේ යම් යම් බාල ජනයා හිතනවා වෙන්න පුළුවන් මේක අහවල් කෙනාගේ පරාදේ කියලා. ඒක තමන් තීරණය කරනවා නම් තමන්ගේ ජයග්‍රහණය කියලා. එච්චරයි. දැන් අපි සමහර දේවල් එක්ක මේ සමාජයේ සටන් කරන්නේ. ඒකට හේතුව සටන් කළා ඉතින් අපි ගන්න දෙයක් නැහැ. ඒ තුන වටිනාකමක් නැහැ. තේරුණාද? කිසිම දෙයක් නැහැ. හටන් කරලා අරගෙන මේ වටිනාකමක් නැහැ. අත්හැරලා දාන්න. ඒකේ මිනිස්සයාගේ තීරණේ මොනවා වුණත් වැඩක් නැහැ. අපි අපේ තීරණයේ තුල හිටියහම ඉවරයි. අනිත් කෙනාගේ තීරණේ එයා තීරණය ගන්න එයාගේ බුද්ධි පරිමාවෙන් හිතන්නේ. ඉතින් එයා ජයග්‍රහණය කියලා හිතනවා වෙන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. සමහර මිනිස්සු කඩවල් වලට හරි ගියාම පොඩි මුදලකට පොඩි වංචාවක් කළා මිනිස්සු හිතනවා අපිව රැවට්ටුවා කියලා. තේරුණානේ? අපිව රැවට්ටුවා කියලා හිතනවා. අපිව ගණන් දන්නේ නැති හින්දා අපෙන් රුපියල් 3000ක් වැඩිපුර ගත්ත වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ මිනිස්සේගේ වට්ටමේදී මිනිස්සේ හිතෙන රැවට්ටුව කියලා අපි වට්ටමේදී අපි හිතනවා මේක මේ ගහන්න මට වටිනවා. මේක කොළඹ දුවල හොයා ගන්නට වැඩිය මෙතනින් මේක ගත්ත එක ලාභයි. කියලා වෙලා අපි හිතනවා. මේ මිනිස්සයත් හිතනවා. එහෙම අපිත් හිතනවා එහෙම. ඉතින් අපිට ඒක අදාළත් වෙන්නේ නැහැ. තීරණේ තමයි. අවසානයේ සියලු දෙනාම අපි මේ ලෝකේ මේ පැවතිලා ලෙඩ ඇඳේදී තේරුම් ගන්නවා ජීවිතේම මුළු රැවටීමක් කියලා. මුළු ජීවිත කාලයම රැවටීමක් කියලා තේරුම් ගන්නවා. ඒක අපි අපේ වෙනස තමයි. අපි ඒක කලින් තේරුම් ගන්නවා. සංසාරෙදී මරණාසන්න මොහොතේදී තේරුම් ගන්න තියෙන දේ අපි කලින් තේරුම් ගන්න ඕන. ඕකයි වෙනස. සමහර අය වෙනතුනේ මරණාසන්න මොහොතේවත් තේරුම් ගන්නෑ. මරණාසන්න මොහොතේදීත් ඊට කලින් වස්තු දෙපොළ ඒව මේව අල්ලගෙන තමයි සමහර අය මැරෙන්නේ. බද්ධ වෛරය අත්හරින්නේ නෑ. මරණයවත් අත්හරින්නේ නෑ. බලන්නකෝ ඒ දේශපාලක මහත්තුරු එහෙම මේවා තියෙන තණ්හාව, ඒ බල තණ්හාව, තෘෂ්ණාව කෑලි ගියත් අත්හරිනවද කියලා? අත්හරින්නේ නෑ. තනෝ බොහෝ ගොඩාක් දේශපාලක මහත්තුරුන්ගේ ඇඟ ඇතුලේ උණ්ඩ තියෙනවා, ඔළුව ඇතුලේ උණ්ඩ තියෙනවා, බඩවල් ඇතුලේ උණ්ඩ තියෙනවා, අයින් කරගන්න බැරි ඒවා තියෙනවා. යම් ජීවිතේ කලකිරෙනවද? කලකිරෙන්නේ නැහැ. මොකද ප්‍රඥාව නැහැ. ප්‍රඥාව වැහිලා ඉවරයි. මොකෙන්ද? බල තණ්හාවෙන්. ධන තණ්හාවෙන් ප්‍රඥාව වැහිලා ඉවරයි. දැන් මම දිරලා ගිහිල්ලා දැන් මම මේ මැරෙන්න යන එක නේද? දැන් මම විමුක්තියක් හදා ගන්න ඕන නේද කියලා අයින් වෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙනවා. දුක්ඛ සත්‍ය ඉගෙන ගන්න ඕන. මෙතන ඉන්න බොහෝ දෙනෙකුට ජීවිතේ ක්‍රියාන් වෙන්වීමේ දුක ආදී වශයෙන් නොයෙකුත් විදිහේ නොයෙකුත් හේතුන් විදිහේ දුක් ඇවිල්ලා තියෙනවා. එක්ක නරක සාමපුරුෂයෙක් ඉන්න ඩෝප් එක ගහලා ඉන්න හැමදාම දත් එකක් කැඩෙන්න ගහලා ප්ලාස්ටික් වලින් දසෙට් එක දාගෙන එන කට්ටිය ඉන්නවා. එහෙම නැත්තම් නරක නෝන කෙනෙක් ඉන්නවා. හැමදාම කොච්චර සැලකුවත් කොච්චර කටයුතු කරත් හැමදාම මිනිහට ගෙදර ඉන්න ගමන් බයිනෝ. ඉතින් ඒ නිසා මේ මනුස්සයත් කලකිරලා ඇවිල්ලා බණ අහන මොකක් හරි වෙන්න පුළුවන්. ජීවිතේ තද බල විදියට මේ සසර කලකිරෙන ලෙඩ රෝගයක් අසනීපයක් මහා පීඩනයක් තියෙනවම තමයි පටාචාරාවන්ට වගේ. නැති කෙනෙක් නැහැ. කාට හරි පසුබිම තුළ ප්‍රශ්නයක් ප්‍රොබ්ලම් එකක් තියෙනවම තමයි. මම දන්න හොඳටම නැති කෙනෙක් නැහැ. ඒ තිබිච්ච නිසාම තමයි දහමට යොමු වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔබ දහමට යොමු කිරීම සඳහා ඒ කටයුතු කරපු කෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. හරි. කටයුතු කරපු කෙනාට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි ජීවිතේ අපි දහම දැනගත්තේ ඒකයි. ඒක තේරුණා ධම්මට? අපි තීරණය කරනවා නම් එච්චරයි. අපිට ලෝකේ අයත් එක්ක සටන්නේ ඒ මිනිස්සු අතර අපි මිනිස්සුන්ගෙන් ප්‍රසාදය දිනු කරගන්න මිනිස්සුන්ගෙන් අපි නෙවරදිකාරයෙක් කියලා කියව ගන්න මොකටද? ඈ ඇයි අපි කියව ගන්න? අපි ප්‍රසාදේ ලබන්න ඕන මේ හුදු මෝඩ මිනිසුන්ගෙන් නෙමෙයි, බුදුවරුන්ගෙන්, රාහතුන්ගෙන්. ඒ අය උත්තමයන්ගෙන් ප්‍රසාදයක් මිසක් ඊට මෙහා ඉන්න මිනිස්සෙගේ ප්‍රසාදයක් අපිට වඩා නෑ. ඉතරයි මාගේ මට අවශ්‍ය කරන්නේ ප්‍රසාදේ බුදුහාමුදුරන්ගේ මේ විශ්වයෙන් සබා දහමෙන්. මාගේම ආධ්‍යාත්මය තුළින් ප්‍රසාදයක් මට ඕන. තමාගේ ආත්මය තුළින්ම තමන් ප්‍රශංසා කරන කෙනෙක් බවට පත් වෙන. ඔබේ ආත්මය ඔබට දොස් කියනවද? ඔබට ප්‍රශංසා කරනවද? එච්චරයි. බලන්න. ඔබේ ආත්මයම ඔබට ප්‍රශංසා කරනවා නම් මුළු ලෝකෙම තියෙන අපවාද වුණත් ඒකෙන් මැකෙනවා. වැඩක් නැහැ. ලෝකෙන් ලැබෙන අපවාද වැඩක් නැහැ. ඔබේ ආත්මය ඔබට ප්‍රශංසා කරනවා නම් ලෝකයෙන් ලැබෙන සියලුම ප්‍රසාදයක් වැඩක් නැහැ. තමන්ගේ ආත්මය තමන්ට නිග්‍රහ කරනවා. ඉස්සහ හෘද සාක්ෂිය තුළ තමන් නිවැරදි කරුවෙක් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් හැම දෙයක්ම ඕනෝට වැඩිය දෘෂ්ටි වශයෙන් බල්ල වැරදි කියලා බලන්න යන්නත් එපා. එහෙම වුණොත් ඉතින් ගහක කොලයක් කැඩිච්ච එකක් තමන්ට ලොකු මානසික පීඩාවක් බවට පත් කරගන්නවා. එහෙම නෙමෙයි. චේතනාව පදනම් කරගෙන මේ දෘෂ්ටිගත මේ වෘත සීලවල ඉන්නේ මේ චේතනාව පදනම් කරගෙන ඔව් තමන්ට අනුන්ට අහිතක් පිණිස පවතිනට කටයුතු කරොත් තමයි චේතනාව පිටවුවොත් තමයි ඔව් තමන්ට පීඩා පිණිස අනුන්ට පීඩා පිණිස පවතින්නට චේතනාවක් හැදුවොත් එහෙම අන්න ඒක අකුසල ගණයට වැටෙනවා. බුදුවරුන් විසින් පඬිවරුන් විසින් අවඩයි අනර්ථයයි අසුබයයි අකුසලයයි කියලා පෙන්නපු දෙයක් නොකළ යුතුයි, වැඩයි අර්ථයයි කුසලයයි කළ යුතුයි කියලා ප්‍රශංසා කරපු දෙයක් කරන්න ඕන. බුදුදහමේ වෘත සීල නැහැ කිසි තැනක. තියෙන්නේ චේතනාව. චේතනාව අකුසලේ පිහිටවන්න එපා. ඔව් කුසලේ පිහිටවා කටයුතු කරන්න. නමුත් අපේ අය දාගෙන තියෙන්නේ මේ මහා පිට දෙයක්. ඉතින් ඒක නිසා මේ මහා මේ දුස්සිතාරයෙන් කොටසක් බවට පත් වෙනවා. දැන් මේට වැඩිය හොඳ බණ භාවනා පිළිබඳව එහෙමයි සිල් පිළිබඳව තියෙනවා ඒ බුරුම රටෙත් ඒව. ඒ වුණාට හාමුදුරන් වහන්සේලා මෝටර්සයිකලේ පැදගෙන යනවා. උන්වහන්සේලාගේ පහසුවට. නමුත් මිනිස්සු වන්නරයක මෝටර්සයිකල් පදිනවා කියලා එහෙම දෘෂ්ටියෙන් බලන්නේ අපේ කට්ටිය හාමුදුරු කෙනෙක් මෝටර්සයිකලේ පදිනව දැකලා ඔක්කොම වාහනෙන් මේ ජනේලෙන් ඔළුව දාලා බලන් ඉන්නවා. ඒ අර හාමුදුරු අර මෝටර්සයිකලේ යනවා අර බලංකෝ. කියලා ඉතින් අපිත් ෆොටෝ එකකුත් ගහගත්තා නේද මොටෝසයිකල් යන වාහනේ ලෝගන යන අය පිටපතත් වටිනවා අය ට්‍රක් එකෙත් යනවා සමහරලාට පන්සලේ අතුපතු ගන්නවා වහල උඩ නැගලා වහල හදනවා අය වෙන භාවනා කරනවා අය උත්පත් කියවනවා අය දාන්නට වටිනවා මේම දැක්කොත් එහෙම දාන්නට වටිනවා දත් මිටි කනවා රයකා එනවා මොටෝසයිකල් උත්පදල මෙතන දාන්න වල දාන්න පාර වැඩක් එන්නේ නේද දැන් ওই දෘෂ්ටි කියාට පස්සේ දැන් ඔ පිට රටවල වල ගියාම ওই දෘෂ්ටි ගැදෙන සාමාන්‍ය ඇමරිකාවේ මහා නායක හාමුදුරු වාහනේ පැදගෙන ඩාමිට එනවා එළවගෙන කිලෝමීටර් 3-400 වාහන වලින් යවල ගෙන්න ගන්නට ඇති උන්වහන්සේ වාහනේ බෙදන්ගල ඩාන්නේ වලදලා පෙන්දිල්ල යනවා ඒ දෘෂ්ටි නැති කරගත්තට පස්සේ සැහැල්ලුයි නැත්තම් දත් මිටි තමයි කන්නේ තේනවා නේද ඒක තමයි අර ගෝත්‍රික වාදය ගෝත්‍රික වාදයන් වල හිටියාම බෑ ඒක හැමදෙස්සෙම බලන්න ඕනේ ඒක තමන්ට කොහොමද බලපාන්නේ අනිත් අයට ඒක කොහොමද බලපාන්නේ කියලා ඒක බැලුවා එච්චරයි ඒකේ වෙන දෙයක් නැත්තා කිසි ප්‍රශ්නයක් නෑ එච්චරයි එනිසා බුදුරුණ අනුමත කරේ අනුගමනය කරේ පෙන්වා දුන්නේ මේ චේතනාත්මක පසුබිම පමණයි චේතනා පාරිශුද්ධ සීලය දෘෂ්ටි නැති සිල්වත්කම දෘෂ්ටිධාරීන්ට සිල්වත් සීලයක් නැහැ පින්නතුනේ දෘෂ්ටිධාරී කැමතිස්සෙම තමන් පෙළනෝ තමන්ගේ දෘෂ්ටිය නිසා අනුන් පෙළනෝ තමන්ගේ දෘෂ්ටිය නිසා අපි පෙළීමක් තියෙනවා නම් තියෙන්නම අපේ තියෙන දෘෂ්ටි ධාරීත්වය නිසා එතකොට දෘෂ්ටිධාරීකට විද්‍යාව හොයාගන්න බැරි වෙනවා දැන් ඔය ආගමික දෘෂ්ටිධාරීකට කවදාවත් විද්‍යාඥයෙක් වෙන්නේ නැහැනේ විද්‍යාඥයෙකුට ආගමක් නැහැලු ආගමිකයෙකුට ඕ විද්‍යාවක් නැහැලු අන්තගාමී වුණාම ඊට පස්සේ දෙකම එකතු කරලා වෙන මොකක්ද එකක් දාලා තියෙනවා විද්‍යාවෙන් තොර ආගම අන්දයිලු ආගමකින් තොර විද්‍යාව කොරයිද මොකක්ද එකක් දාලා තිබුණා කවුරු හරි විද්‍යාඥයෙක් කොහොම හරි මේ දෙකම බොහොම සමබරව නුවණින් ගන්න ඕන අයිස්ටයින් ද කවුරු හරි නේද කියලා තියෙනනේ කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා ඉතින් මේ විද්‍යාවෙන් තොරව බැලුවොත් එහෙම අන්දයි විද්‍යාව උපදවා ගන්න විද්‍යාව උදපාදේ පැහැදිලිව දකින්න ආලෝක උදපාදේ යම දෙහා පැහැදිලිව දකින්න ගොනු වෙන්න එපා රළු වෙන්න එපා නිදහස් හැම විටම මනස ගවේෂණය කරන්න එහෙම මනස නිකන් දත් මිටි කාගෙන එක මොඩල් එකකට මෙයාව තල්ලු කළයි කියලා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ විවෘතව ඉන්න ඕන නිදහස්ව ඉන්න ඕන අපිත් එහෙම කරා ඒ දවස්වල මම එක භාවනාවක් කරා ওই වගේ තමයි දත් මිටි කාගෙන එක අන්තයකට මනස තල්ලු කරනවා මොකද්ද කර භාවනාව අනිත්‍යයි උන්වහන්සේ කිව්වා හැම සිතුවිල්ලක් වෙනකොට අනිත්‍යයි කියලා හිතපන් කියලා ඉතින් මමත් ඇතෑරියේ නැහැ හැම සිතුවිල්ලක් වෙනකොට මෙලෝ සංසාර දෙයක් දන්නේ අනිත්‍යයි කියන වචනේ තේරුමක් දන්නේ අනිත්‍යයි කියලා අර නිකන් අර බෝලෙට බැට් එකකින් ගහනවා වගේ හිතනවා මෙහෙම සිතුවිල්ලක් පහළ වෙනවා අනිත්‍යයි නේද ආයිටික වෙලාවක් මොකක් හරි ගත්තොත් අනිත්‍යයි කියලා කියනවා ඕක නිකන් ටෙනිස් බෝල් ගහනවා වගේ තමයි ඉතින් ගලා ඉන්නවා ඉතින් කීකියා ඉඳලා ඉඳලා ඔන්න මනසේ ශූන්‍යත්වයක් හදාගෙන එහෙම යනු මෙලෝ සංසාර දෙයක් නැහැ ඔළුවක් හැදිලා නැහැ අර කියන අනිත්‍යවත් තේරුම දන්නේ නැහැ අනිත්‍ය කියන වචනේවත් තේරුම දැනගන්න ඒකවත් දන්නේ නැහැ එතකොට මේ කාලය නිකන් හරි ප්‍රයෝජනය නෑ ඊට පස්සේ තමයි මේ විමසුන් නොවනට විදර්ශනාවට පත් වෙන විද්‍යාව අන්න ඒ විට මේ ඥාණයෙන් මේක ලෝකේ පැහැදිලි කර ගැනීම තුළ මේ අපි එක මේ ගුණයකට දෘෂ්ටියකට තල්ලු වෙලා සමතේකට තල්ලු වෙලා යන්නේ නැතුව විදර්ශනාවකට මූණ දීලා ජීවිතේ අපි සැහැල්ලු කරගත්තා ඉතින් ඇයි මේක අවබෝධ වෙන්නේ නැත්තේ? මේක හරි ගම්භීර දෙයක්. ඒකයි අවබෝධ වෙන්නේ නැත්තේ එකවරම. බොහෝ කාලයක් අපි සසර හොයපු නැති දෙයක්. උබ්බේ අනනුසුතේසු ධම්මේසු කලින් අපිට අහන්න ලැබුණ නැති දෙයක්. වෙනම පැත්තක් පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ඉන්ද්‍රියට සාපේක්ෂිත නොවූ